Order, please. කථානායකවරයා විසින් ලිපි ලේඛනාදිය පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2017 මුදල් වර්ෂයේ සඳහා විඥානාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ 7(8) කොටස් මම ඉදිරිපත් කරමි. ගරු සභානායකතුමා,
ඒකී වාර්තා මුද්‍රණය කෘත්‍යයන් යෝජනා කරනවා.
ලිපි ලේඛනාදිය පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම, ආ පනුරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන හා යෞවන කටයුතු ඇමතිතුමා.
ගරු කථානායකතුමනි, 2017 වර්ෂය සඳහා අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව නෛතික කටයුතු දූෂණ විරෝධී සහ මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු රාජ්‍ය ව්‍යවසාය කන්දමුදුරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2018 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ වාර්ෂික කාර්ය සාදර වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා නෛතික කටයුතු දූෂණ විරෝධී සහ මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු මුදල් අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුරාපතු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු අභ්‍යන්තර ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2017 වර්ෂය සඳහා රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව ගිණුම් මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අභ්‍යන්තර පරිපාලන හා රාජ්‍ය කළමනාකරණ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කෘතියයි යෝජනා කරමි.
හොඳයි. මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු ලකී ජයවර්ධන මැතිතුමා. ගරු බුද්ධික පතිරණ අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, පන්නිපිටි ඇරවුල රත්නමාවත අංක 545 ඇලඉරක් 1B දරණ ස්ථානයේ පදිංචි සී අබේවික්‍රම මහතාගෙන් ලැබුණු පෙස්සමක්, අකුරැස්ස පරදුව දම්බරගොඩ වත්තයන් ලිපිනේ පදිංචි කේ නන්දසේන මහතාගෙන් ලැබුණු පෙත්සමක්, මාතර සුල්තානාගොඩ ගුරුණවත්තයන් ලිපිනේ පදිංචි සමරවීරගේ මහේන්ද්‍ර මහතාගෙන් ලැබුණු පෙත්සමක් වශයෙන් පෙස්සන් 3 පිළිගන්වමි.
ගරු සුසන්ත පුංචිනල්මේ මැතිතුමා. ගරු ලසන්ත අලගියවන්න මැතිතුමා, මේ පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාවට යොමුණු ඇත. පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු හේෂා විතානගේ මැතිතුමා, ගරු සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි, මම ප්‍රශ්නය අහනවා. ගරු කථානායකතුමනි, 1 2016 3165 රෝගී සංඛ්‍යාව, 2017 11296, 2018 2246, 2019 266. 2 ජාතික මට්ටමින් පරිසර පොලිසිය සහ ආරක්ෂක අමාත්‍යාංශය සමග ඒකාබද්ධව සැලසුම් කොට දිස්ත්‍රික්ක තුල අවදිය අධියාවදානම් ග්‍රාමනිලධාරී කොට්ටාසවල නිවාස පරීක්ෂා කිරීමේ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම, දිස්ත්‍රික්කය තුල නිවාස පරීක්ෂාව බෝවන ස්ථාන ඉවත් කිරීම සහ සඳහා නිවැසියන් දැනුවත් කිරීම ඇතුළු මදුරු මර්ධන ක්‍රියාකාරකම් සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස වෙත මදුරු මර්ධන සහායකින් ලබා දීම, දූමායන කටයුතු සඳහා අවශ්‍ය කරන රසායනික ද්‍රව්‍ය සහ දූමායන යන්ත්‍ර ලබා දීම, 2017-18 වර්ෂ සඳහා රත්නපුර පළාත් මහ රෝහල සහ ඇඹිලිපිටිය, බලංගොඩ, කහවත්ත, කලවාන, ඇහැලියගොඩ යන රෝහල් සඳහා හදිසි සත්කාරක ඒකක, ඇඳන් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් යන්ත්‍ර, රුධිර පීඩන මාපක ඇතුළු රෝගී සත්කාරක සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රත්නපුර දිස්ත්‍රික්කය තුළ බිම් මට්ටමේ ඩෙංගු මර්ධන කටයුතු සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම, අදාළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුහුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, පාසල් පද්ධතිය තුළ ඩෙංගු රහිත පාසල තේරීමේ තරඟ වැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, කීට විද්‍යා සමීක්ෂණ ක්‍රියාකාරකම් අගීමේ වැඩසටහන් හා මදුරු මර්ධන වැඩසටහන් අගීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම. ආ පැන නොනගී. ගරු කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නයේ විදියට මම ගරු ඇමතිතුමාගෙන් අහනවා, මේ ඩෙංගු මර්ධන වැඩසටහන අමාත්‍යාංශයේ ඔබතුමා කියපු පරිදි සුවිශේෂී දායකත්වයක් දෙනවා මේ වෙනුවෙන්. හැබැයි වසරේ දැන් මේ කාල සීමාවේ ඔය අවදානම නැහැ.
වැහි කාලය ආරම්භ වෙනකොට මේ ජූනි ජූලි වෙනකොට අපේ දිස්ත්‍රික්කවල මේක තදින්ම බලපාන. සර් ගරු ඇමතුමනි මේ ඒ කාල සීමාව වෙනකොට මේක සමහර අවස්ථාවලදී පාලනය කරගන්න නොහැකි තත්ත්වයටම යන වෙලාවල් අපි දැකලා තියෙනවා. දැන් උදාහරණයක් විදියට පහුගිය වසරේදී රතුපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන පාසලක් වන පර්ගසන් විද්‍යාලය අසල කාණු පද්ධතිය තුල ඩෙංගු බෝ වෙලා අන්තිමේදී අහිංසක දරුවෙකුත් නැති වෙන තත්යකට පත් වෙලා ලොකු කලබලයක් වුණා රතුපුර දිස්ත්‍රික්කයේ. මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා මේ වෙනුවෙන් ඔබතුමා අපිට මතකයි පහුගිය කාලේ යෝජනාවක් කරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා අර දූමායන කටයුතු සඳහා අලුතෙන් සහායකවරු බඳවා ගන්නවා කියලා. ඒ බඳවා ගැනීම සිදු කරාද? එහෙම සිදු කිරීමක් කරා නම් මම හිතන්නේ අපේ ප්‍රදේශවල ඉන්න තරුණ ඔය සම්බන්ධව වැඩ කරන්න පුළුවන් සහයෝගය දෙන්න පුළුවන් අයටත් අවස්ථාවක් ලැබෙන්න ඕන. ඒ වගේම ගරු ඇමතුමනි මේ වෙනුවෙන් වර්ෂයේ පුරාම අවධානයෙන් සිටින්න වෙනම කණ්ඩායමක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් යොමු කරලා තියෙනවා. මොකද ඒ කාල සීමාවට විතරක් අවධානයට ලක් වුණොත් මේක අපිට පාලනය කරගන්න නොහැකි වෙන නිසා.
දැන් මේ සඳහා මුළු අවුරුද්ද පුරාම අපේ වෙනමම තියෙනවා ඩෙංගි ඒකකයක් තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ. ඒකේ ඒ ඩෙංගි ජාතික ඒකකයේ ජාතික අධ්‍යක්ෂකවරයෙක් අපි පත් කරලා තියෙන පිළිබඳ විශේෂඥවරයෙක්. ඉතින් එතකොට ඒකත් එක්ක මේ ක්‍රියා කරන්නේ. අනිත් එක අපි 1500ක් අපි බඳවගත්ත ඩෙංගු මර්ධන සහායක තනතුරේ ඒ අය ඒ 1500 අපි පත් කරලා යවුවා. වැඩියෙන්ම ඩෙංගු වාර්තා වුණ දිස්ත්‍රික්කවලට අපි 1500 ලබා දුන්නා පළාත් සභා හරහා. එතකොට ඒ අය දැන් පත් කරලා ඒ ඉතා විශාල වැඩ කොටසක් කරනවා. ඒකම තේරෙනවා 2017දී 11296ක් හිටපු රෝගී සංඛ්‍යාව 2018දී 2246කට අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ 2016 වසරේදී තිබුණ ප්‍රමාණයටත් වඩා අඩුයි 2246 කිව්වාම. ඒකේ අද මේ වෙනකොට ඩෙංගු සෑහෙන මර්ධනය වෙලා තිබෙනවා. නමුත් ඩෙංගු කියන එක එහෙම එක අවුරුද්දකින් දෙකකින් මර්ධනය කරලා ඉවර කරන්නට බෑ. මොකද ඩෙංගි අද ව්‍යාප්ත වෙලා තිනවා ඇමරිකාවෙත් ප්‍රාන්ත ගණනාවක තිබෙනවා. සිංගප්පූරුව මැලේසියාව මෙවැනි ඉතා පිරිසිදු රටවලලත් ඩෙංගි අද සෑහෙන සංඛ්‍යාවක් වාර්තා වෙලා තිනවා. මැලේසියාවේ අපිටත් වඩා ප්‍රමාණයක් වාර්තා වෙලා තිනවා මරණ සංඛ්‍යාවේ.
කරු කතානායතුනි මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ සුනිල් නඳුන්නේති මන්තුමා.
උතුමාගේ අවසරය ඇතුව දෙවෙනි අතුරු ප්‍රශ්නේ අහනවා ගරු ඇමතුමාගෙන්. මේ ප්‍රශ්නෙට ඍජුව සම්බන්ධ වුණත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ යටතේ ඔබතුමා අවබෝධයක් ඇතයි කියලා මම විශ්වාස කරන නිසා දේශීය වෛද්‍ය රෝහලක් හැටියට බොරැල්ලේ තියෙන රෝහලේ අභ්‍යන්තර නේවාසික රෝගීන් සඳහා අලුතෙන් ඉදිකරපු බිල්ඩින් එකක් තියෙනවා. ඔබතුමා දන්නවා ඒක. මොකද ඒ රෝහලට විශාල ප්‍රමාණයක් ලංකාව පුරාම රෝගීන් එනවා ආයුර්වේද ප්‍රතිකාර ලබා ගන්න. දැනට ඒ රෝහලේ බිල්ඩින් එක ඇස්වාට්ටුව සඳහා ඇස් රෝහල සඳහා ලබා ගන්න කටයුතු කරනවා කියලා යම් ආන්දෝලනාත්මක කතාවක් පැතිරලා තියෙනවා. මොකද නිලධාරීන් ප්‍රමාණයක් ඇවිල්ලා ඒකන පරීක්ෂා කරලා තියෙන නිසා මේ ගැන ඔබතුමා අවබෝධයක් නැත්නම් හොයලා බලන්න කියලා ඉල්ලා හිටිනවා. මොකද ඒක විශේෂ අවශ්‍යතාවයක් තියෙනවා කියලා විශ්වාස කරනවා ආයුර්වේද රෝගීන් සඳහා.
ඒ රෝහල කිසිම විදියකින් අනිත් රෝහලකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක හැදුවේ ඔය රෝහලටම. ඇත්තටම ඕක නැවතිලා තියලා මම ආරම්භ කරා. දැන්ට ඔක්කොම සෑහෙන ඉවරයි. තව මාසකින් දෙකකින් අපි විවෘත කරනවා. ඒක දෙන්නේ නැහැ කාටවත්.
හොඳයි. බොහොම ස්තුතියි ගරු දයසිරි ජයසේකර මැතිතුමා, බුද්ධ ශාසන වයඹ සංවර්ධන මැතිතුමා ඇතුමිට.
මම මහානාගර කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, බුද්ධ ශාසන මැතිතුමා මාසයක් කල් ඉල්ලා තිබෙනවා.
ගරු චමින්ද විජේසිරි මැතිතුමා, ගරු ප්‍රාථමික කර්මාන්ත සමාජ සර්වගෙන් මේ මැතිතුමාගේ ඇසීමට.
මහානාගර කතානායකතුමනි.
පිළිතුර A1 දිලිඳුකම පිටු දැකීම සහ සමාජ සාධාරණත්වයේ තහවුරු කිරීම. A2 ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් කෘෂිකර්ම දීවර හා සත්ත්ව පාලන කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන ක්ෂේත්‍රය යටතේ දිවයිනම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් ක්‍රියාත්මක වේ. A3 ප්‍රාදේශීය ලේකම් කොට්ටාස අනුව වෙන්වෙන් වශයෙන් විස්තර අහලා තිනවා. ඒක ඇමනුම එක හැටියට සභාගත කරනවා. A4 මෙම වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කිරීමට අමාත්‍යාංශය ගැන පීවර කවරේද කියලා අහලා තිනවා. 2019 වසරේදී මෙම වැඩසටහන කුඩා හා මධ්‍ය පරිමාණ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන ලෙස ක්‍රියාත්මක වේ. මේට අමතරව සමෘද්ධි නිෂ්පාදන ආදර්ශ ගම්මාන, අවාරේ භෝග වගාව, අගේ එකතු කළ නිෂ්පාදන ඇති කිරීම, කාබනික භෝග වගාව, ගෙවතු වගා වැඩසටහන් හා ජීවනෝපාය සංවර්ධනයට ඉවහල් වන යටිතල පහසුකම් ඇති කිරීම යන සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එසේම අමාත්‍යාංශ යටතේ අපනයන ගම්මාන 5000ක් බිහි කිරීම ජාතික ආදායමට වසරකට ඩොලර් මිලියන 5000ක් එකතු කිරීමට සැලසුම් කර තිබෙනවා. දැනට සමෘද්ධි ලබන 114ක පවුල් සංඛ්‍යාවක් සහ ඉදිරියේදී සමෘද්ධි ලබා දීමට බලාපොරොත්තු වන තවත් පවුල් 850,000කගේ දායකත්වය ලබාගෙන ඔවුන් සවිබල ගැන්වීමට රට පුරා ඉදිරි වසර තුනේදී ව්‍යාපෘති 50,000ක් දියත් කිරීමට සූදානම් කර තිබෙනවා. ආ අදාළ නොවේ අමාත්‍යතුමා තරමක් ප්‍රමාද වෙන බව කිව්වා කතානායකතුමනි. අතුරු ප්‍රශ්න තියෙනවා නම් එතුමා ඔබතුමාට පිළිතුරු දෙන්නම්කෝ ඉදිරිපත් කරොත්.
ඉදිරිපත් කරන්නම් කරේ ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. හොඳයි. කරු කතානායකතුමනි විශේෂයෙන්ම මේ අමාත්‍යංශය වර්තමානයේ අපේ දරණ ගරු අමාත්‍යතුමාට යෝජනා කරන්න තියෙන ප්‍රශ්නේ තමයි ගරු කතානායකතුමනි. දැන් විශේෂයෙන්ම ජීවනෝපාය සංවර්ධන වැඩපිළිවෙලන් තුල ගත්තම ගරු කතානායකතුමනි ඉතා සාර්ථක වැඩපිළිවෙලක් තමයි රජයන් හැටියට යෝජනා වුණේ. නමුත් මේ වැඩපිළිවෙලක් තුළ මේ ප්‍රතිලාභී සංඛ්‍යාව ගත්තොත් ජීවනෝපාය සංවර්ධනය සහ සමෘද්ධි ලාභියෙක් හැටියට සමෘද්ධිමත් වීම පිළිබඳව අද සමාජය තුළ ගත්තම ඉතා කීප පිරිසක් තමයි ඉන්නේ ගරු කතානායකතුමනි. ඒකට ප්‍රධානම හේතුවක් හැටියට අපි දකින්නේ මේ ලබා දෙන අරමුදල් හෝ ජීවනෝපාය වැඩසටහන් සඳහා අවශ්‍ය ඒ ආන්ත්‍රණ ඉදිරියට ගෙනියන්න පසුවිපරමක් නැහැ ගරු කතානායකතුමනි. අපි ගත්තොත් එහෙම අද 114ක මේ සංඛ්‍යාව තුළ ඉන්න උදවිය විශේෂයෙන්ම මේ ලැබෙන රාජ්‍ය මුදල් ඔවුන්ගේ මුදල් පාවිච්චිය සඳහා කටයුතු කිරීම සඳහා යම්කිසි අවධානයක් ලබා දීම කටයුතු කරන්නේ නැහැ. මේකේ වගකීම විශේෂයෙන්ම සමෘද්ධි සමාජධාරීන් ගත යුතුයි. මොකද ඔවුන් සමෘද්ධිමත් රටක් නිර්මාණය කිරීම සඳහා අර්ථයෙන් නිර්මාණය කරගත්ත නිලධාරීන්. ඒ සමන් හිතනවා මේ නිලධාරීන් සියලු දෙනාගේම මානසිකත්වයේ සහ රට පිළිබඳව අවශ්‍ය කරන වැඩපිළිවෙලක් මුලින්ම හදන්නට ඕනේ අමාත්‍යංශය හැටියට. එසේ යොදවලා කරු කතානායකතුමනි අපිට කරන්නට වෙන වැඩපිළිවෙල තමයි අමාත්‍යංශය යටතේ අපි යම් නිශ්චිත ප්‍රතිලාභයක් දෙනවා නම් ඒ නිශ්චිත ප්‍රතිලාභය තුළ නිශ්චිත ඵලයන් එහෙම නැත්නම් ඒ ලබා දීමේ ඊළඟ ප්‍රතිඵලයන් පිළිබඳව යම් කිසි මාෂණයක් කළා ඒකේ සමාජයට කොතර දායකත්වයක් ලැබුවදයි කියන කාරණේ පසුවිපරම් කළා කටයුතු කරන අවස්ථාවක් නිර්මාණය කරන්න කියන කාරණේ කියන උදාහරණයක් ගත්තොත් කුකුලන් අපි ලබා දීලා තියෙනවා වර්ෂ ගණනාවක් තිස්සේ. හැබැයි කුකුල් ගොවි පොළ නිර්මාණය වෙලත් නැහැ, ඔවුන් සමෘද්ධිමත් වෙලත් නැහැ. ඒකට හේතුව පිළිබඳව හොයලා බලලා යම් කිසි පුද්ගලයෙක් සමහර වෙලාවට එක් පුද්ගලයෙක් ගෙන්නට පුළුවන් ඒකේ ජයග්‍රහණය ලැබලා තියෙනවා. හැබැයි එක් පුද්ගලෙක් ජයග්‍රහණය කරන්න බෑ කරුවන්ද දෙන පවුල් සංඛ්‍යාව 10යි නම් ඒ පවුල් 10ම ඒකෙන් ප්‍රතිලාභය ලැබලා ඌ සමෘද්ධිමත් වෙනවා. ඒ නිසා මම හිතනවා මෙන්න මේ පිළිබඳව පසුවිපරම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් යාන්ත්‍රණයක් අමාත්‍යංශය තුලින් ගොඩනැගීම යුතුමයි. නැත්නම් අපට ඵලදායී වෙන්නේ නැහැ. හැමදාම හැම වර්ෂෙම අපිට මුදල් දෙන්න වෙනවා. අපි ජීවනෝපාය සඳහා මුදල් දෙන්න ඕනේ. හැබැයි ජීවනෝපාය සංවර්ධනය වෙලා නැහැ. ගම තුල ගත්තා, රට තුල ගත්තා මේ සමෘද්ධිම කියන කණ්ඩායම එක්කොටකට තල්ලු වෙලා තියෙන කරු කතාවක්. ඒක මම හිතනවා කරු අමාත්‍යංශයේ ඇමතිතුමා වකිවිදු බංගිතා සීමිත කාලයක් වෙන අමාත්‍යංශයේ බාරගෙන අපි හිතනවා දක්ෂ ඇමතිවරයෙක් ඒ ඇමතිතුමාට යෝජනා කරනවා මේ අමාත්‍යංශයේ යෙදී විසින් යොදවන මුදල් සමෘද්ධිමත් රටක් නිර්මාණය සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ නිර්මාණය කරන්න කියලා.
දැන් මම විශේෂයෙන් ඒක අවධානය යොමු කරන කරු සංවිධායකතුමා ගරු වෛද්‍ය නරින්ද ජයසේ ඇමතිතුමා ගරු විදේශ කටයුතු ඇමතිතුමාගේ ඇසීමට
සමහනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි ප්‍රශ්නය එක සම්බන්ධයෙන් මේ වන විට මාණ්ඩලික ශ්‍රේණියේ රාජ්‍යතාන්ත්‍රික තනතුරු දරණ දූත මණ්ඩල නියෝජිතයන් සංඛ්‍යාව 256 දෙනෙකි. ප්‍රශ්න අයන්න දෙක, ඒ අතර ශ්‍රී ලංකන් පුරවැසිභාවය ලබා ඇති නිලධාරීන් දෙදෙනෙකු සේවය කරනු ලැබේ. ප්‍රශ්න අයන්න තුන, ඔවුන් පුරවැසිභාවය ලබා ඇති රට සහ ඔවුන් මේ වෙන විට සේවය කරනු ලබන රටවල් කවරේද? ඔස්ට්‍රේලියාවේ සහ නෝර්වේ ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ඇති පුද්ගලයෙකු නෝර්වේ තානාපති කාර්යාලයේ සේවය ඉදිරි සිටිනවා. එක්සත් රාජධානියේ පුරවැසිභාවය ලබාගෙන ඇති කෙනෙක් එක්සත් රාජධානියේ
ඔබතුමාට අතුරු ප්‍රශ්නයක් නැහැ. ඒ දෙන්නගේ නම් කියන්න පුළුවන්ද?
ඔව්. එකිනෙ තමයි මහාචාර්ය අනුෂා කුරේ ඔස්ට්‍රේලියාවේ සේවය කරන එකෙනා. අනිත් එක්කෙන නන්දලාල් කුරේ මහතා එක්සත් රාජධානිය සේවය කරන කෙනා.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතුමනි, දැන් ඔය ශ්‍රී ලාංක පුරවැසියන් නොවන නැත්තම් ද්විත්ව පුරවැසිභාවය හිමි අය අපේ රාජතාන්ත්‍රික සේවාවට ඇතුළත් කරාට පස්සේදී වෙන ගැටලු ගණනාවක් පහුගිය කාලෙත් අපි මුහුණ දුන්නා. විශේෂයෙන් සමහර ඇතන ප්‍රශ්නකුත් තියෙනවා, ඔවුන් ඒ පුරවැසිභාවයේ සහිත රටේම නම් අපේ දූතය හැටියට යවන්නේ, ඔවුන්ගේ අභිලාෂයන් නැත්තම් ඔවුන්ගේ වැඩි කැමැත්ත තිබෙන මොන රටට සේවය කරන්නද කියලා. ඒ වගේම මොකක් හරි රට සම්බන්ධයෙන් හෝ මේ රටේ ජනතාවගේ බදු මුදල් සම්බන්ධයෙන් වංචාවක් වුණාට පස්සේ ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේදී ප්‍රශ්නයක් තිබෙනවා. මම දැනගන්න කැමතියි මෙන්න මේ ගැටලුව වළක්වා ගැනීම සඳහා ඇයි අපට බැරි, ඔබතුමා කියන සංඛ්‍යාව ගත්තොත් දෙකක් නිසා ටිකක් පැත්තක තියන්න පුළුවන් වෙයි, නමුත් ඇයි අපට බැරි අපේ රාජතාන්ත්‍රික සේවාවේ ඉන්න අධ්‍යක්ෂ සහිත පළපුරුදු සහිත නිලධාරීන් විශේෂයෙන් ලංකාව නියෝජනය කිරීම සඳහා මේ විශාල ලොකු රටවල් වැදගත් රටවලට යවන්න තීන්දුවක් ගන්න බැරි ඇයි?
ඔව්, බැරිකමක් නැතුවර නෙවෙයි, හැබැයි සුදුසුකම් තියෙන පුද්ගලයන් ද්විත්ව පුරවැසිභාවය ලබා ඇති හේතුව මතම ඔවුන්ව ඒ සේවයේ නොයදීම මං හිතන්නේ ඒක අසාධාරණයි. අපි කල්පනා කරලා බලන්න ඕනේ ද්විත්ව පුරවැසිභාවය තියෙන ඒ ඇත්තන් ඔවුන්ට අනිසුදුසුකම් තියෙනවා නම් මේ තනතුරු වලට පත් කිරීමෙන් යම්කිසි අගතියක් සිද්ධ වෙනවාද කියන කාරණාව තමයි අපි සැලකිල්ලට ගන්න ඕනේ. ඉතින් එහෙම සැලකිල්ලට අරගෙන හිටන් අපට හේතුව ගැනෙනවා නම් ඒගොල්ලන්ගේ ද්විත්ව පුරවැසිභාවය මේකට අදාළ වෙන්නේ නැහැ. ඒ ද්විත්ව පුරවැසිභාවය තිබුණත් ඒගොල්ලන්ට ඔවුන්ගේ රාජකාරිය හරියාකාරව කිරීමට පුළුවන් කියලා හිටන් එහෙනම් ඒගොල්ලන්ගේ සුදුසුකම අපි සැලකිල්ලට අරගෙන නම් මේ පත්වීම දෙනවා.
අතුරු ප්‍රශ්නය, දැන් මේ රාජතාන්ත්‍රික නිලධාරීන් පත් කිරීම පමණක් නෙවෙයි, වෙනත් රටක පුරවැසියෙක් අපේ රටේ රාජ්‍ය ආයතනයක වැදගත් තනතුරකට පත් කිරීම නිසා උණු ප්‍රශ්නයක් පිළිබඳව පහුගිය අවුරුදු 4 අපි සාකච්ඡා කරනවා. පෙබරවාරි 27 2015 සිද්ධ වෙච්ච මහ බැංකු බැඳුම් කර වංචාවට සම්බන්ධ වෙන අර්ජුන මහේන්ද්‍රන් හිටපු මහ බැංකු අධිපතිවරයා මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ විරෝධයක් තිබෙද්දී සේරත්නැමතුමා සාක්ෂි කියයි කැබිනට් එකේ විරෝධයක් තිබෙද්දී තමයි අගමැතිවරයා ඔහුව පත් කළේ. දැන් වසර 4 වෙනවා. තවමත් බැරි වෙලා තිබෙනවා ඔහුව මේ රට ගිනා ගන්න. මම අහන්නේ විදේශ කටයුතු අමාත්‍යංශය හැටියට කවර සාකච්ඡාවක් රාජතාන්ත්‍රික මට්ටමින් කරලා තිබෙනවාද මේ අර්ජුන මහේන්ද්‍රන් කියන මේ රටට බරපතල හානියක් සහ අපකීර්තියක් කර පුද්ගලයා මේ රට ගෙනා ගැනීම සඳහා? මොකද අපි දැන් මේ උදාර්පණ නීති ගැන පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරනවා, සම්මත කළා දෙනවා, ඔබතුමාලා කියන අහවලා ගෙන්නන්න ඕනේ, අහවලා ගෙන්නන්න ඒසා තමයි මේවා සම්මත කරන්න කියලා. ඒ සියල්ල පාර්ලිමේන්තුවේ සම්මත කළා දීලා තිබියදී වසර 4 ගිහිල්ලත් තාම බැරිලා තිබෙනවා නම් මේ සිදුවීම් වෙලා ඔහු ලංකාවෙන් ගිහලා වසර 4ක් නෑ. නමුත් විදේශ කටයුතු අමාත්‍යංශය හැටියට සැලකිතු මං හිතන්නේ ලොකු කාර්යභාරයක් තිබෙනවා ඔබතුමාලාට මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න. අමාත්‍යංශයේ මොකද්ද ඔහු සම්බන්ධයෙන්? මට අනිත් අය වැඩක් නැහැ. අර්ජුන මහේන්ද්‍ර සම්බන්ධයෙන් අරගෙන තියෙන ක්‍රියාමාර්ගය මොකක්ද?
ගරුව මන්ත්‍රීතුමනි, මේ මේ මේක අතුරු ප්‍රශ්නයක් හැටියට ඔබතුමා මම අහන්න යදුනද? මේක මේ අහලා තියෙන ප්‍රශ්නෙට කිසිම සම්බන්ධතාවයක් නැහැ. මේ අහලා තියෙන මේ ද්විත්ව පුරවාසියන් සම්බන්ධයෙන් කොහොමනක් මම කියන්නම්, මට කියන්න පුළුවන් අපි විදේශ අමාත්‍යංශය වශයෙන් මේ පොලිසියට මේකට මේ ගැන අපි සාකච්ඡා රවුම් කීපයක්ම කරලා තියෙනවා. පොලිසියට අවශ්‍ය කරන තොරතුරු එහෙම කාර්ය අපි ලබා දීලා තියෙනවා. මේ පුද්ගලයා වෙනුවෙන් දැනටමත් රතු නිවේදන දෙකක් නිකුත් කරලා තියෙනවා ඉන්ටර්පෝල් කරහා මේ පුද්ගලයාව අත්අඩංගුවට ගන්න. කැබිනට් මණ්ඩලයේදී මේ පිළිබඳව සාකච්ඡාවක් වුණයි කියන එක මම දන්නේ නැහැ. මොකද මම ඒ අවස්ථාවේදී මම කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙක් නෙවෙයි නිසා.
හොඳයි. හරි.
යංග වීරතුංගට රතු නියෝජන යැව්වේ මහේන්ද්‍රන්ට කලින්. ඒත් ඒක එවන්නේ නැහනේ. ඉතින් මේකට මහා දීර්ඝ ක්‍රියාවලියක් තියෙනවා. මට තේරෙන විදිහට නම් විශාල දීර්ඝ ක්‍රියාවලියක් අපි රටකින් ඉල්ලුවට දැන් නැහැ. නමුත් මේ නමුත් ඒකේ වැඩ කටයුතු ආරම්භ වුණේ ඉස්සලහ ඒකට විරුද්ධව රතු නිවේදනයට විරුද්ධව ඉල්ලුවා ඒකත් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා නමුත් ඒත් තවම එවල නැහැ මේ ඩුබායි වලින්
මොනවයි බොමිසුති ගරු රෝහිණී කුමාර විජේරත්න මැතිණිය
මම අහනවා ගරු කතානායක
කඳුරට නව ගම්මාන යරිතල පාසුම් ඇමතිතුමාගේ ඇසීමට
ගරු කතානායකතුමනි එතුමියගේ පළවෙනි ප්‍රශ්නේ මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලේපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මාදිබොළ බෝමෙරුව නමින් වත්තක් තිබෙන බව දන්නවාද කියලා අහලා තියෙනවා ඇමතිතුමා පිළිතුරු දෙනවා දනිමි කියලා එහි ලයින් කාමරවල ජීවත් වෙන ජනතාවට යටිතල පහසුකම් නැමැති බව දන්නවාද අහනවා අමාත්‍යතුමාගේ පිළිතුර දන්නවා කියන එක ආ එක එම වත්තේ ජීවත් වෙන පවුල් සංඛ්‍යාව 30යි එම පවුල්වලට අමාත්‍යංශයේ මගින් ලබා දෙන පහසුකම් කවරේද කියලා අහනවා පහසුකම් ලබා දෙන්නේද කියලා අහන එකට පිළිතුර වූ රජේ හා පෞද්ගලික වැවිලි සමාගම්වල සේවය කරන පේරි නිවාසවල ජීවත් වෙන ඉඩම් අහිමි ජනතාව සඳහා අවශ්‍ය නිවාස හා යටිතල පහසුකම් සැපයීම මෙම අමාත්‍යංශයේ මගින් සිදු කරනු ලබයි ඒ අනුව වැවිලි ප්‍රජාව වෙත පර්චස් 7ක නිරවුල් ඔප්පු සහිත ඉඩමක පිහිටි තනි ඒකක නිවාස ලබා දීමටත් නව ගම්මාන සංකල්පය අනුව යමින් ඒ සඳහා අවශ්‍ය අනෙකුත් යටිතල පහසුකම් සැපයීමටත් අමාත්‍යංශය ක්‍රියා කරනු ලබන අතර නිවාස සඳහා අවශ්‍ය ඉඩම් නිදහස් කිරීම ඇතුළු මූලික කටයුතු අදාළ වැවිලි සමාගම් මගින් සිදු කරනු ලබයි ඒ සඳහා එක් නිවසක් වෙනුවෙන් රුපියල් 30,000ක මුදලක් අදාළ වැවිලි සමාගම් මගිනුත් දරනවා උක්ත ප්‍රශ්නයේ මතු කර ඇති බෝමේරුව වත්ත පිහිටි ඉඩම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතුව පවතින ඉඩමක් වන අතර එම ඉඩමෙන් අක්කර 39ක කොටසක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් පුද්ගලික වැවිලිකරුවෙකු වෙත ලබා දී තිබෙනවා ඉහත සඳහන් කර ඇති පවුල් 30 එම අක්කර 39 ඉඩම් සීමාවෙන් පරිබාහිරව ලයින් කාමර තුල ජීවත් වන අතර එම ලයින් කාමර පිහිටි ප්‍රදේශද කිසිදු වැවිලි සමාගමක පාලනයට යටත්ව නොමැත උක්ත ඉඩමේ අයිතිය නිරවුල් කර අදාළ පවුල් වෙත ලබා දෙන්නේ නම් ඒ හා සම්බන්ධ අදාළ අමාත්‍යංශයන් වන ඉඩම් අමාත්‍යංශය වැවිලි කර්මාන්ත අමාත්‍යංශය හා නිවාස හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයන් හා සාකච්ඡා කර ඒ සඳහා අවශ්‍ය පීවර ගැනීමට කටයුතු කළ හැකි බව දන්වා තිබෙනවා ඈ අදාළ නොවේ
මගේ අතුරු ප්‍රශ්නයේ ගරු කතානායකතුමනි පිළිතුරේ හැටියට තිබුණු නිවැරදි LRC සතු ඉඩමක් තමයි ඒක නීත්‍යානුකූලව පෞද්ගලික අංශය වෙත පවරලා තියෙනවා නමුත් ඔය කියව විදිහට අක්කර 39 ඇතුලේ තමයි මේ ලයින් කාමර ටික පිහිටලා තියෙන්නේ නමුත් මේ පෞද්ගලික අයිතිකරුවන් කිසිම විදිහකින් මේ අයට කිසිම පහසුකමක් සලසන්නේ නැහැ මේ වෙනකොට ප්‍රාදේශීය ලේකම්තුමා මගින් වාර්තාවක් සකස් කරලා එවලා තියෙනවා මේ අයට ඉඩම් ලබා දිය යුතු තැන් සහ ඒ අවශ්‍ය වටපිටාව සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කරලා තියෙනවා අපිට දැනගන්නට ඕනි එහි කටයුතු කරන දිනේ කවද්ද කියන එක අපිට දැනගන්න පුළුවන් නම් හොඳයි
තනකටමනි ඇමතුමාගේ අවධානයට යොමු කරලා දිනේ දැනු දෙන්නම්
හොඳයි ආන දෙවෙනි ප්‍රශ්නේ
මගේ මැතිවරණ කොට්ටාෂයේ ලග්ගල අඹංගඟ කෝරළේ ප්‍රාදේශීය ලෝකම් කොට්ටාෂයේ ඒත් ওই විදිහටම LRC සමාගම වැවිලි ප්‍රතිසංස්කරණ කොමිසම සතු ඉඩම් මේ වෙනකොට මීසාන් සමාගමට පවරලා දීලා තියෙනවා මේ දැන් වසර ගණනාවක් ඒ අයට බාර දීලා තියෙන්නේ භුක්තිය අක්කර 196ක වගේ ප්‍රමාණයක් නමුත් ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඒ අය භුක්ති විඳිනවා මෙන්න මේ කොටස ඇතුලේ තියෙනවා ලයින් කාමර 71කට අධික ප්‍රමාණයක් ඒවා සියල්ල ණය යෑමේ තර්ජනයට ලක් වෙලා තියෙනවා මේ එන වැස්සේදී හෝ ලොකු වර්ෂාවක් ආවොත් ඒවා ණය යෑමේ තර්ජනයට ලක් වෙනවා ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මේ බොමේරුවේ වත්තේ ඒකත් පෞද්ගලික වත්තක් ඒ අයගේ සහන සලසනවා වගේම මේ ගම්මණ්ඩුව ප්‍රදේශයේ නාගල වත්තේ මේ ණය යෑමේ තර්ජනයට ලක් වෙලා තියෙන අයටත් භූමිය ලබා දීලා ඒ අයට නිවාස ඉදිකර ගන්නට අවශ්‍ය කටයුතු මේ එන වර්ෂාවට කලින් ලබා දෙන්න කියලා ඉල්ලීමක්
කරනවා. හොඳයි. අවධානය යොමු කරන්න ගරු ඇමතිතුමා. ගරු පද්ම විදේශාන්ත ගුණසේකර ඇමතිතුමා. ගරු ඉෂාක් රහමාන් ඇමතිතුමා.
අහනවා කතානායකතුමා.
ගරු සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය ඇමතිතුමාගෙන්.
හා එක පුරප්පාඩු විශාල සංඛ්‍යාවක් නොමැත. දෙක ඔව් ආ එක ඔව් අනුමත වෛද්‍ය කාර්ය මණ්ඩල 56ක් වන අතර 2019 3 1 දින සිට වෛද්‍යවරුන් 7 දෙනෙකු අනුයුක්ත කර ඇත. ඒ අනුව දැනට වෛද්‍ය නිලධාරීන් 57 දෙනෙකු සේවයේ යෙදී සිටිති. අනුමත විශේෂ විශේෂඥ වෛද්‍ය කාර්ය මණ්ඩල 10 9 දෙනෙකු සේවය සඳහා යොදවා ඇති අතර පත්වීම් වලින් ඇති ඇත. නව පත්වීම් වලින 11/2/2019 දින සිට හෙද නිලධාරීන් 4 දෙනෙක් එම රෝහල වෙත අනුයුක්ත කිරීම සඳහා උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෙත යොමු කර ඇත. ආ දෙක පැනනොනගී ආ පැනනොනගී.
ප්‍රශ්න තියෙනවද?
ඔව් ප්‍රශ්න
නැද්ද?
තියෙනවා.
අයින අහන්න ගර්මන්තුමා.
ගරු ඇමැත්තුමනි, ඒ තමුත්තේගම ළඟදිත් මා ගියා ඇමැත්තුමනි. ඒ පළාතේ ජනතාව කියනවා ඒක මධ්‍යම රජට පවරලා දෙන්න කියලා. පළාත් සභාවෙන් ඒ නඩත්තුව කොච්චර කෙරුවොත් අඩුපාඩු උඟක් තියෙනවා කියලාද මම ගිහිලා බැලුවා අපේ ඇමැත්තුමනි. ඒ නිසා ඔබතුමාගේ විශේෂ අවධානයක් වෙලා ඒක මධ්‍යම රජයට පවරලා දෙන්න කියලා ඉල්ලීමක් කරලා තව ඩොක්ටර්ස්ලා කීපයක් අඩුපාඩු තියෙනවා ඔබතුමාට මම ඉල්ලීමක් කරනම් ඒකට ලබා දෙන්න. ඒ වගේම විශේෂම පදවිය ඒත් පළත් සභාවට අයිති රෝහලයක්. ඒකෙදී ප්‍රධාන විදියට උඟක් ඩොක්ටර්ස්ලා අඩුපාඩු තියෙනවා. ඒ වගේම වකුගඩු රෝගීන් වෙනුවෙන් දනට බෙඩ් 10ක් තමයි තියෙන්නේ. ඒක අනුරාධපුර දිස්ත්‍රික්කයේ විතරයිනේ ට්‍රිංගෝ වවුනියා මුල්ලතිව් පළාතවල ඉඳලා ලෙඩ්ඩු යනවා බෙහෙත් ගන්න. ඒකට ඒ වාගම ඒකට 25ක් බෙඩ්ඩක් වැඩි කරලා දෙන්නත් ඒකත් මධ්‍යම රජයට පවරලා දෙන්න කියලා තමයි ඔබතුමාගේ ඉල්ලීමක් කරන්නේ.
හොඳයි.
එත මේ මධ්‍යම රජයට ඔක්කොම පවරා ගත්තොත් 13 වෙනි සංශෝධනය අහෝසි කරන්නට ඕනේ. ඒක කරගන්නට අමාරුයි. මම ඔබතුමා කියන තඹුත්තේගමට මොනවාද අඩුපාඩුකම් ටික මම ඒ ටික සපයන්නම්. අපි පළාත් සභාව කියලා ප්‍රශ්නයක් නැහැ. අපි හැම එකටම ඒ අවශ්‍ය දේවල් සපයනවා. දෙක පදවිය හෙට මම පදවියට යනවා. හෙට උදේ මම පදවියේ අලුත් ගොඩනැගිලි සංකීර්ණයක් හදන්නට ඒ සියලුම චීන ආධාර යටතේ ඒකට මුල්ගල තියෙනවා. මම බලන්නම් පදවියට තව මොනවද උදව් උපකාර කරන්නට ඕනේ.
හොඳයි බොහොම ස්තුතියි.
හරි, thank you.
ගරු මහමුදු නසීර් මැතිතුමා. මහමුදු නසීර් මැතිතුමා නැද්ද? ගරු වේලු කුමාර් මැතිතුමා.
ගරු කතානායකතුමයා අහනවා ප්‍රශ්න.
ගරු රාජ්‍යවේසය කන්දුරු රටුමයා මහනුවර සංවාද නැමැතිතුමාගෙන්. ගරු කිරියල් ඇමැතිතුමා.
2 weeks time.
Ah, 2 weeks time. ගරු වාසුදේව නානායක්කාර ඇමැතිතුමා. ගරු මහා මාර්ග
මාර්ග අසමි
කණිත්තල ඇමැතිතුමාගේ ඇසීමට.
කතානායකතුමනි.
Sorry, but you wanted time, no? Now you are prepared to. All right. ගරු මහමුදුන
වේල්කුමාර්
ඇමැතිතුමාගේ පිටුරු දෙන්නාලි.
ආ එක මිලියන 485.64. ආ තුන මිලියන 41.82. ආ හතර එකතුව මිලියන 234.54. ආ අදාළ
එරුකුමාර් මැතිතුමා අහනවාද?
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු කතානායකතුමනි, 2015 ජනවාරි 8 වෙනකොට රාජ්‍ය වැවිලි සංස්ථාවේ ඉග දීමනා ඇටියට EPF ETFA ග්‍රැටිවිටි ප්‍රමාණයේ දැන් වෙනකොට අඩකට වැඩි ප්‍රමාණයක් ගෙවලා හමාර කරලා තියෙනවා. මම ගරු අමැතුමාගෙන් අහනවා ඉතුරු කොටස කොයි කාලේ වෙනකොට අපිට ගෙවලා ඉවර කරගන්න පුළුවන්ද කියලා.
ගරු කතානායකතුමනි, 2015 යහපාලන ආණ්ඩුව බලයට එනකොට අවුරුදු 25ක් අර්ථසාධකාර මුදල් ඒ වගේම ග්‍රැටිවිටි ගෙවලා තිබෙන්නේ ජනවසවස රාජ්‍ය වැලි සංස්ථාව වතුවල for 25 years they had not paid අවුරුදු දෙකකට අවුරුදු 25ක් ඒ වෙලාවේ මම වැලි කර්මාන්ත අපතිවරය හැටියට මම කැබිනට් පත්‍රිකාවක් දාලා රවි කර්ණනායක මුදල් අපතිවරයා එදා මිලියන 1800ක් මුදා හැරියා මේ අර්ථසාධක කර මුදල් ඒ වගේම පාරිශෝධිතින් දීමනා ගෙවන්න අපි ඉතින් හරි අඩක් ගෙවලා තියෙනවා අපි ඉතිරි ටික ඉතාවත් ඉක්මනින් ගෙවන්න බලාපොරොත්තු වෙනවා මොකද ජනවසමට අයිති වටිනා දේපල තියෙනවා ඉතින් මම ඊයේ පෙරේද අපි අමාත්‍යාංශය සාකච්ඡා කරුවා ඒ දේපල විකුණලා හරි මේ අර්ථසාධක කර මුදල් සහ පාරිශෝධිත දීමන ගෙවලා දාන්න ඕනේ කියලා ඉතාවත් ඉක්මනින් අපි මේක අඩකට අඩු කරලා තියෙනවා අඩකට අඩු කරලා තියෙනවා we have it
okay that's fine
ගරු කතානායකතුමනි දෙවෙනි අතුරු ප්‍රශ්නය මේ දීමන ඉග දීමන දීර්ඝ කාලයක් නොලැබිච්ච නිසා මේ වෘත්තීය සමිතිය අරා දැනට නීතිමගින් ක්‍රියාත්මක වෙන නඩු පවරලා තියෙනවා මේ 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 ඉග දීමනාව ලබා ගැනීමට ඒ හින්දා මේ ඉග දීමනා ලබා දීමේදී ඒ කොටස වෙන් කරගෙනම දිගින් දිගට යන ප්‍රමාදයක් තියෙනවා ඒ නඩු ආපහු අපි ඉල්ලාස් කරගෙන ඒ ප්‍රමාණය ඒ ඒ ඒ ඒ ඉග දීමනාවත් ලබා දීමට කටයුතු කරනවද කියන එක මම දැනගන්න කැමතියි
අපි එක්කගෙන සලකලා බලන්න මොකද මේ අමාත්‍යාංශය කාලෙන් කාලට දෝලණය වෙනවා කලක් මට තිබ්බා ඊට පස්සේ වෙන කෙනෙකුට ගියා ආයිත් මට ආවා ඉතින් මේ දෝලණය වෙනකොට මේ අවසන් තීන්දුවක් ගන්න බෑ මේ කිසිම ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ඒත් මෙතුමාගේ ප්‍රශ්නය
කතානායකතුමනි
ආයන්න එක කේඩී ප්‍රේමසිරි යන අය අමාත්‍යංශ ලේකම් වෙත හෝ අමාත්‍යංශය වෙනත් නිලධාරියෙකු වෙත තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් හෝ අභියාචනාවක් බාරදී නැත. ආයන්න දෙක මහජන මුදලින් වැටුප ලබන රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම් ජනතාවට සේවය කිරීම බැවින් මාගේ අමාත්‍යංශ සියලුම නිලධාරීන් හට සිය සහෝදර ජනතාව වෙනුවෙන් උපරිම කැපවීමෙන් යුතුව සේවය කරන ලෙස උපදෙස් ලබා දී ඇත. එබැවින් අමාත්‍යංශය වෙත ඉදිරිපත් කළ අභියාචනාවක් ප්‍රතික්ෂේප කිරීම යන චෝදනාව ප්‍රතික්ෂේප කරමි. ආයන්න තුන අනුමතව තිබූ වන්දි ප්‍රමාණයට එකඟව වන්දි ලබා දීමත් සමග වන්දි ප්‍රදානය සම්බන්ධව නිත්‍යානුකූල අභියාචනා කාලය හා ඒ සඳහා තිබූ අවස්ථාව අවසන් වී ඇත. එසේ වුවද අදාළ අයට මේ සම්බන්ධව ලිඛිතව කරුණු ඉදිරිපත් කිරීමට හැකි අතර එවැනි ඉල්ලීමක් සම්බන්ධව පවත්නා තත්ත්වය පැහැදිලි කර අභියාචනාකරුට කරුණු දන්වා යැවීමට අමාත්‍යංශය කටයුතු කරනු ඇත. ආයන්න අදාළ නැත.
ගරු කතානායකතුමනි මේ නිලධාරියා නම වශයෙන් හඳුන්වලා මේ ප්‍රතික්ෂේප කරමු නිලධාරිය මේ ලිපිය අභියාචනා ලිපිය බාරගැනීම ප්‍රතික්ෂේප කරමු නිලධාරි නම වශයෙන් හඳුන්වලා ඔබතුමාට ඒ ගැන පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න මේ ප්‍රේමසිරි යන අය ක්‍රියා කළ හොත් ඔබතුමා ඒ ගැන පරීක්ෂණයක් කරනවාද සැබවින්ම මේ ලියුම ප්‍රතික්ෂේප කළාද නැද්ද කියලා
ගරු මන්ත්‍රීතුමනි අනිවාර්යෙන්ම ලිඛිතව පැමිණිල්ලක් කරනවා නම් ඒ නිලධාරියා නම් කරලා ඒ ගැන විධිමත් පරීක්ෂණයක් කරලා ඒ නිලධාරියාගේ සේවය බැඳී සිටින ඒ යුතුකම් වගකීම් ඉටු කරලා නැත්නම් අවශ්‍ය නීතිමය පියවර හෝ විනයානුකූලව කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරනවා.
දැන් දෙවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතුමනි මේ පුද්ගලයාගේ ඉඩම මාර්ග සංවර්ධනයට ඇතුළත් කරගත්තාම ගෙවිය යුතු වන්දි මුදල් පිළිබඳ තීන්දු කිරීමට මණ්ඩලයක් තියෙනවා. අභියාචන මණ්ඩලයකුත් තියෙනවා. ඒ සඳහා එතුමාට සිදු අසාධාරණයක් පිළිබඳව පැහැදිලිව පෙන්නුම් කරමින් අභියාචනයක් ඉදිරිපත් කළන්නේ නම් එය ඔබතුමා විසින් යම් නියම කරන ලද නිලධාරියෙක් මගින් පරීක්ෂා කර බලවනවාද?
ගරු මන්ත්‍රීතුමනි ප්‍රේමසිරි නමැති පුද්ගලයාට 2015 දොළොස්වැනි මාසේ 9 වෙනි දින 39 ලක්ෂ 91,875ක මුදලක් එතුමාටයි එතුමාගේ බිරිඳටත් පළවෙනි අදියරයක් හැට ගෙවි ඇත. ඒ වගේම 2018 හත්වෙනි මාසේ 4 වෙනිදා 378,000ක් එකවර 162,000ක් දෙවැනි වර පොලියත් එක්ක ඒ මුදලත් ගෙවි ඇත. අමාත්‍යාංශයේ මහමාර්ග අමාත්‍යාංශය තුල ලාක් කියන ආයතන ඉඩම් අත්පත් කර ගැනීම සහ ප්‍රතිස්ථානගත කිරීමේ කමිටුවයි. ඒ වගේම ඉඩම් අත්පත් කර ගැනීම සහ ප්‍රතිස්ථානගත කිරීමේ විශේෂ කමිටුවක් සුපලාක් කියන කමිටු දෙකක් තියෙනවා. කෙනෙකුගේ වන්දිය ප්‍රමාණවත් නැත්නම් එතුමාට අභියාචනාවක් ඉදිරිපත් කරන්න. ඒකට කාල රාමුවකුත් දීලා තියෙනවා. යම් හේතුවක් උඩ එතුමාට බැරි වෙලා තියෙනවා නම් ඒ කාලය තුළ එතුමාට යම් කිසි අසාධාරණයක් වෙලා තියෙනවා ඒකට පැමිණිල්ලක් කරන්න මම සූදානම්. මේ ගැන පරීක්ෂා කරලා අසාධාරණයක් වෙලා තියෙනවා නම් ඔය ගෙවීම කරන්න.
හොඳයි. හොඳයි. නෑ මම පත් වෙන්නේ නැහැ.
පුද්ගලයාගේ ඉඩම් වලට ආබදව තියෙන අනිකුත් ඉඩම් වලට ගෙවනු ලැබූ වන්දියේ සංසන්දනාත්මක අගය බැලූ විට බැලූ බැල්මටම පේන අසාධාරණයක් මූර සිදු වී තිබෙන බව මම ඔබතුමාට දැනුම් දෙනවා. ඒ පිළිබඳව මේ පුද්ගලයා ඔබතුමාට කෙලින්ම අභියාචනයක් ඉදිරිපත් කරනවා ඇති. ඔබතුමා කරුණාකරලා සලකා
බලන්න. ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා, ගරු ආනන්ද අරුත්ගමගේ මැතිතුමා, ගරු විමලවීර දිසානායක මැතිතුමා, ගරු අධ්‍යාපන මැතිතුමාගේ ඇසීමට,
ගරු කතානායකතුමා
අශෝක ප්‍රියන්ත මැතිතුමා ඇවිල්ලා නැහැ. දෙවෙනි වටේ අහන්න පුළුවන්.
පළවෙනි ප්‍රශ්නේ එකට උත්තරේ නැත. කිසිසේත් ප්‍රවර්ධනය නොකරයි. දෙවෙනි ප්‍රශ්නේට උත්තරේ අදාළ නොවේත් ආයනට අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, මේ පිළිබඳ මාධ්‍ය වාර්තා ගණනාවක් මම මේ එතුමා මේ ගැන දන්නවද නැද්ද කියන එක පිළිබඳ වෙන ප්‍රශ්නය. මේ
ගරු ඇමතිතුමා
මයික් එකද? මෙතුමා අහන ප්‍රශ්නය, මෙරට ප්‍රධාන පෙළේ පාසල් අතර වාර්ෂිකව පැවැත්වෙන ක්‍රිකට් හා වෙනත් ක්‍රීඩා තරඟවලදී බියර්රා මත් වතුර නිපදවන සමාගම් මගින් බියර් පානේ ප්‍රවර්ධනය කිරීමට ක්‍රියා කරන බව පිළිගන්නේද? මම කියවත් නැත, කිසිසේත් ප්‍රවර්ධනය නොකරයි. ඉතින් මේ මාධ්‍යවල යනවා කියලා ගරු කතානායකතුමනි අපිට උත්තර දෙන්න පුළුවන් ගන්න. මාධ්‍යවල යනවට උත්තර දුන්නොත් එහෙම අද දවසම අපිට උත්තර දෙන්න මේ කිසිසේත්ම අපි අධ්‍යාපන අමාත්‍යාංශය කරන දෙයකින් බියර් හෝ මද්‍රව්‍ය ප්‍රවර්ධනය කරන අයව සම්බන්ධ කරගන්නෙත් නැහැ.
ඔව් ගරු මන්ත්‍රීතුමා,
මදිහත් කරගන්නෙත් නැහැ.
ගරු අධ්‍යාපනතුමා අරක් විකුණන්නෙත් නැහැ. තුමා යහපත් සේවයක් කරන කෙනෙක්, මම පිළිගන්නවා. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් බියර් ප්‍රවර්ධනය කරන්න හැබැයි මේ රටේ බියර් විකුණන ආයතන මේ ප්‍රවර්ධනය කරනවා. දැන් උදාහරණයක් විදිහට මේ තියෙන්නේ 2016 ආයතන මාස 3 වෙනිදා දිවයින වාර්තාව. රුපියල් කෝටි 2ක් වැය කරලා තියෙනවා එක කාල සීමාවක මත්පැන් ප්‍රවර්ධනය සඳහා. අපි ආන්නේ නැහැ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉතිහාසයේ කවදාත් එහෙම කරලත් නැහැ. ඔබතුමා එහෙම කරන්නෙත් නැහැනේ. එම් ප්‍රශ්නයක් නේද මතුව මේ අහන්නේ මේ රටේ ප්‍රවර්ධන සඳහා ක්‍රියා කරනවා.
මතර තිත නවත් පටන්
ගන්න
කතාවේ
ගරු කතානායකතුමනි, දැන් මෙහෙමයි මේ බිස්නස් කාර්යෝනේ. බිස්නස් කාර්ය වුණාම ඕන එකක් ප්‍රවර්ධනය කරන්න මුදල් දානවා. ඒක අපිට කරන්න දෙයක් නැහැ. ඒක නවත්තන්නත් බෑ. ඒගොල්ලෝ ව්‍යාපාරයක් කරන්නේ. ඉතින් මේක අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ කිසි දෙනෙක් ප්‍රවර්ධනය කරන්න සම්බන්ධ කරගන්නෙත් නැහැ. කරන්නෙත්
ඒක පිළිගන්නුනේ. ඔව්
මගේ දෙවෙනි වත්තාව.
දෙවෙනි ගන්නකො තරහනතු. ඔව්.
දෙවෙනි වත්තාව. දැන් මම කියන්නේ දැන් රටේ දරුවෝ මත්පැන් වලට පුරුදු වෙනවා නම් ඔවුන් අතර මත්පතුර ප්‍රචලිත කරනවා නම් ඒක වළක්වන්න ආණ්ඩුව යමක් කරන්නේ නැහැ කියන එකම බරපතල ප්‍රශ්නයක්.
මනේ ආණ්ඩුව ඒ නිසා තමයි මෙවර අයවැයෙන් අපේ මුදල් ලැබෙතුමා ඒවට ටැක්ස් කරලා පුළුවන් තරම් ඒවා අධෛර්යමත් කරන්න කටයුතු කරන්නේ. ඒ වගේම දිගට අරහට අල්ලන්නේ වෙනද වගේ නෙමෙයි. අද තොග පිටින් අල්ලනවා, කුඩු අල්ලනවා, මද්‍රව්‍ය මේ නීති විරෝධී මද්‍රව්‍ය අල්ලනවා. ඉතින් ඒක තමයි ආණ්ඩුව අරන් තියෙන ක්‍රියාමාර්ගය.
හොඳයි. හොඳ අපි දෙමව්පියන්ට කියමු එක බලාගන්න කියලා මම එක බලා හොඳයි හොඳයි හරි ගරු විදුර එක්මනායක මැතිතුමා
ගරු කතානායකතුමනි අහනවා
ගරු කතානායකතුමනි ගරු විදුර වික්‍රමනායක මැතිතුමාගේ පළවෙනි ප්‍රශ්නෙට එක ඔව් 2012 මැයි මාසයේ ගෙවීම් ප්‍රමාද වී ඇත 3 කිරිගොවීන්ට යම් අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවුවද ඔවුන්ගේ ගැටලු අවම කිරීම සඳහා හැකි හැම පියවරක්ම සමාගම විසින් ගෙන ඇත 4 ගැටලු සහගත තත්ත්වය මේ වන විට මගහැරී ඇත 5 එතුමගේ ආප් කොටසේ දෙවැනි පිළිතුර මේ වන විට පෙර පරිදි ක්‍රමානුකූලව මුදල් ගෙවීම ආරම්භ කර ඇත ඈ අදාළ නොවේ
ගරු කතානායකතුමා පළවෙනි අතුරු ප්‍රශ්නය මේ 2019 අවුරුද්දේ තාම මාස 3ක්වත් ඉක්මිලා නැහැ 2019 ජනවාරි 1 සිට 15 දක්වා ගෙවීම් කළේ ජනවාරි 29 වෙනිදා සති දෙකකට පස්සේ 2019 ජනවාරි 16 වෙනිදා සිට 31 දක්වා ගෙවීම කළේ පෙබරවාරි 14 2019 පෙබරවාරි 1 සිට 15 දක්වා මාර්තු පළවෙනි දටත් මුදල් ලැබී නැත ඔබතුමා කියනවා දැන් ඒවා සියල්ලම යථා පරිදි කෙරෙනවා කියලා ඉඳ කරුණා කළා ගරු කතානායකතුමනි ඔබතුමාගේ අවසර ඇතුව ගරු ඇමතිතුමනි අපි දෙදෙනා මෙතන වාද කරගන්න අවශ්‍ය නැහැ මේක තමයි ඇත්ත తත්වය ඉඳම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා මේ පිළිබඳව විශේෂ විමර්ශනයක් කරලා මේවා හරියට වෙනවද කියලා බලන්න
ගරු කතානායකතුමනි එතුමාගේ ප්‍රශ්නය අහලා තිබේ 2018 අවුරුද්දේ නෑ 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 මම ඔබතුමාට කියන්න 18 අවුරුද්දේ ප්‍රශ්නයට තමයි මම උත්තරේ දුන්නේ හැබැයි එතුමා කිව්වා මේ අවුරුද්දේ ප්‍රමාද වෙලා තියෙනවා නම් ඒ ගෙවීම් ගැන සම්පූර්ණ පරීක්ෂා කරලා මම ගෙවීමට අවශ්‍ය කටයුතු කරන්නම් සාමාන්‍ය කිරිවලට මුදල් ගෙවන්නේ දවස් 15කට පස්සේ සති දෙකකට පස්සේ සති දෙකෙන් දෙකට තමයි මුදල් ගෙවීම කරන්නේ විදුර වික්‍රමනායක මන්තුමා තියෙනවා නම් කොහේ හරි තැනක ඒ වගේ ප්‍රමාදයක් වෙලා තියෙනවා නම් ඒ ගැන වහම අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරනවා
කතානායකතුමනි
දෙවැනි
ප්‍රශ්නය එකම මේකට පිළිතුර දීලා මීට කලින් ගරු ඇමතිතුමා ක්‍රමවේදය වෙලා තිබුණේ එම මාසයේ 22 වෙනිදාට පෙර තමයි 1 ඉඳන් 15ට ඒ සල්ලි ටික ගෙවන්නේ කියන්නේ සතියයි ඊළඟට ඊළඟ මාසයේ 15 ඉඳන් 31 දක්වා 6 වෙනිදා වෙනකොට ඊළඟ මාසයේ සල්ලි ගෙවනවා ඔක තමයි ක්‍රමවේදය වෙලා තිබුණේ දැන් ඔබතුමාලා හදාගෙන තියෙනවා සති දෙකක් හොඳයි දැන් ඊළඟ මගේ අතුරු ප්‍රශ්නේ මම මේකත් කියන්නම් මේ වෙන විට මන් දන්නේ නැහැ අයවැයි සැලකිය යුතු කොටසක් වෙන්ුණාද කියලා කිරිගොවියා වෙනුවෙන් එසේ කිරිගොවියා වෙනුවෙන් වෙන්වීමක් නොමැති බවයි අපිට පෙනෙන්නේ ඒ එක්කම ගරු කතානායකතුමනි මට අවසර දෙන්න මෙය හැන්සාඩ් ගත කරන්න ඔබතුමාට මම ලියවිල්ලක් එවන්නම් අපේ කිරිගොවියේ තන කිරිගොවියේ කිරිගොවි කර්මාන්තය විනාශ කිරීමටත් කිරිගොවියා මේ ඉන්න අද ඉන්න තත්වයට වඩා ඉතාමත්ම පහළ තත්වයකට පත් කරලා ඒ වගේම විවිධ කුමන්ත්‍රණ මගින් කිරි නිෂ්පාදනය නැති කරන්න තමයි දැන් මේ බලාගෙන යන්නේ ගරු කතානායකතුමනි මේ වන විට එක්තරා පෞද්ගලික සමාගමක් රුපියල් 70කට අලුයි දැන් ගන්නෙ රුපියල් 70යි ලීටරේ රුපියල් 80කට ලීටරේ ගන්න ලෑස්ති වෙනවා හැබැයි අරගෙන වෙළඳ පොලට වන්නේ නැහැ ඒගොල්ලෝ අන්න ඒකත් එක්කම ඒගොල්ලන්ගේ කිරි ප්‍රවර්ධනය කිරීම සඳහා පිටිකිරි මේගොල්ලන්ගේ ලියවිල්ල ප්‍රවර්ධනය කිරීම සඳහා තෙල් වර්ග උපයෝගී කරගන්න බව මේ වර්තාව මම සභාගත කරනවා ගරු ඇමතිතුමනි ඔබතුමාගේ ඉල්ලනවා මේ පිළිබඳව විශේෂ විමර්ශනයක් කළා සොයලා බලන්න ඇති කියලා
හොඳයි ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කරන්න
ගරු කතානායකතුමනි කිසිසේත් කිරිගොවියා අධෛර්යමත් කරන්නවත් එයාව නැති කරන්නවත් වැඩ පිළිවෙලක් නැහැ එතුමා කිව්වා වගේ රුපියල් 70කට සම්මත මිලට ගන්නවා වගේම අර ටෙට්‍රා පැක් ගහන කිරි පැකට් ගහන තැන් වලට සමහර ස්ථානවල රුපියල් 80ටත් වැඩි මුදලකට කිරි ලීටරේ ගන්න අවස්ථා තියෙනවා. උදාහරණයක් විදිහට අපේ තියෙන NLDB ගොයිපලවල් වල කිරි ලීටරයක් විකුණන්නේ පිටට රුපියල් 82ටත් වැඩි මුදලකට. ඒ සාමාන්‍ය ක්‍රමයටත් වැඩිය. ඒ වගේම එතුමා කිව්වා මුදල් ඇමතිතුමාගේ අයවැය කතාවේදී මේක නොකිව්වට අමාත්‍යාංශය සඳහා වෙන් කරලා තියෙන මුදල් වලින් මේ සැරේ කිරි ගොවීන්ගේ නිෂ්පාදන වැඩි කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන අපිට ලබා දීලා තියෙනවා. මුදල් ඇමතිතුමා මෙතන කිව්වේ නැතුවට. ඒ වගේම කිසිසේත්ම පෞද්ගලික සමාගම් වල ඕනෑපාකම් අනුව දේශීය කිරි ගොවියා විනාශ කරන්නවත් ඒ අය අධෛර්යමත් කරන්නවත් මේ රජයේ කටයුතු කරන්නේ නැහැ කියන එක මම ඔබතුමාට කියන්න කැමතියි.
හොඳයි. මම තුචි ගරු මහින්ත දිසනායක මැතිතුමා ගරු ප්‍රාථමික කර්මාන්තය මැතිතුමා නැහැ. දෙවෙනි වටය ප්‍රශ්න අංක 6 ගරු උදේශාන්ති ගුණසේකර මැතිතුමා ප්‍රශ්න අනු. හොඳයි මම තුචි පාටනේ. ප්‍රශ්න අංක 8 ගරු මහමුදු නසීර් මැතිතුමා ප්‍රශ්න අහනවද? කර්මාන්ත වාණිජ කටයුතු අමිතමාගේ ඇසීමට සද්දයක් කල් ගන්න. හොඳයි. 11 ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා අභ්‍යන්තර විශේෂ කාර්ය
අමිතමා ශානව ගරු කතා නැග.
වජිර මැතිතුමා ප්‍රශ්න අංක 11. හා
එතුමා සති දෙකක් කල් ඉල්ලන.
සති දෙකක් කල් ඉල්ලන. 12 ගරු ආනන්ද අලුත්ගමගේ මැතිතුමා ප්‍රවාහන සිවල් ගුවන්සේවය මැතිතුමා ඇසීම.
ආන ප්‍රශ්න සභාගත කරනවා කතා.
හොඳයි. 15 ගරු මහින්ද ශානක මැතිතුමා ප්‍රාථමික කර්මාන්ත මැතිතුමාගේ ඇසීමට ප්‍රශ්න අහනවද?
තනායකතුමනි.
උත්තරේ සභාගත කරනවාද ගරු මැතිතුමා?
මට කියන්න බුල උත්තරේ.
නෑ දැන් බෑ. දැන් සභාගත කරනවා.
සභාගත කරනවා.
හොඳයි. ස්ථාවර නියෝග 27 යටතේ ප්‍රශ්න ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා.
ගරු කතානායකතුමනි, ග්‍රාමීය සමාජ ආර්ථික කටයුතු සංකීර්ණ කීර්ණව පවතින මොහොතක ගුණාත්මක බවින් ඉහළ වඩාත් ශක්තිමත් ග්‍රාම නිලධාරී සේවාවක් ගමතුල ස්ථාපිත කිරීම ආණ්ඩුවේ වගකීමකි. ග්‍රාමීය ජනතාවට වඩාත් සමීපතම රජයේ නිලධාරියා ලෙස ග්‍රාම නිලධාරිවරයා ඉටු කළ යුතු සේවා රැසකි. එමෙන්ම දිනෙන් දින උග්‍රවන අපරාධ රැල්ල මැඩලීමටද ග්‍රාම නිලධාරියාට කළ හැකි සේවීතා විශාලය. එදා කසිප්පු ගංජා වැනි නීති විරෝධී මත්ද්‍රව්‍ය කිපයකට සී පපනක් සීමා වී තිබූ ගම මේ වන විට හෙරොයින්, කුඩු, අයිස් ආදී විෂ මත්ද්‍රව්‍ය වලින්ද ගහනව ඇත. මේවා මැඩලීමට ග්‍රාම නිලධාරිවරයාගේ සේවය සහ දායකත්වය අප වැඩි වැඩියෙන් ලබා ගත යුතු කාලය එළඹ ඇත. උළුල් පරාසයක ග්‍රාම නිලධාරි සේවාව ව්‍යාප්ත කිරීම වත්මන් අවශ්‍යතාවය වදේ පිළිබඳ විධිමත් අවධානයක් ආණ්ඩුවට යොමු කර ඇති බව අපට නොපෙනී. ග්‍රාම නිලධාරියා ඉතිහාසයේ ප්‍රථම වතාවට තම අයිතීන් ඉදිරා ගැනීමට මහමගට බැස ඇත. ගුණාත්මක බවින් ඉහළ සේවාවක් රටට ලබා දීමට නම් රාජ්‍ය සේවකයා වඩාත් තෘප්තිපන්ත තැබිය යුතු බව පිළිගත් කාරණයකි. ඒ ආණ්ඩුවේද වගකීමයි. තම සේවාවේ උන්නතිය සඳහා ඔවුන් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් කීපයකින් වැටු විෂමතා ඉවත් කිරීම සහ විධිමත් ශ්‍රේණි ක්‍රමයක් සහ විධිමත් බඳවා ගැනීම පටිපාටියක් සහිතව ගාමීන නිලධාරි සේවා ස්ථාවක් ලබා ගැනීම ඉන් ප්‍රධාන ඉල්ලීමකි. ජාතික ඇඳුනුම්පත් සකස් කිරීමේදී ලබා දුන් දැන නතර කර ඇති දීමනාව යළි ලබා ගැනීම තවත් ඉල්ලීමකි. නිල ඇඳුම් දීමනාව, සන්නිවේදන දීමනාව, කාර්යාල දීමනාව, ලිපි ද්‍රව්‍ය දීමනාව, ගමන් වියදම් දීමනාව කලානුරූපව වැඩි කරවා ගැනීම සඳහා ඉල්ලීම් කර ඇත. තම වසම තුළ විවිධ ආධාර මුදල් එකතු කිරීම සඳහා ග්‍රාම නිලධාරීවරයා යොදා නොගන්නා ලෙසත් ජනතාවට අසිදායක සමාජ ආරක්ෂණ සේවා යෝජනා ක්‍රම ප්‍රවර්ධනය සඳහා ඔවුන් යොදවා නොගන්නා ලෙසත් ඔවුන් ඉල්ලා සිටී. දේශපාලන පලිගැනීම් මුවාවෙන් සිදු කිරීමට යන අවිධිමත් බඳවා ගැනීම් නතර කිරීම, උපරිම වයස් සීමාව අවුරුදු 60යි ඉක්ම ගිය අය දේශපාලන වාසිතාකයි යළි සේවාව පිටුවීම නැත ගැනීමත්, ආරු මණ්ඩල ප්‍රතිපත්තියට පටහැනි ස්ථාන මාරු අවලම් කිරීම, අධිසේවක පදනම් මත පරිපාලන ග්‍රාම නිලධාරීන් පත් කරන දේශපාලන සැලසුම් නතර කිරීම ඇතුළු ග්‍රාම නිලධාරී සේවාව අයිතීන් කප්පාදුව නතර කරන ලෙසත් නියමිත කාලයට ඔවුන්ගේ කඩයිම් විභාග පවත්ව සේවා අයිතීන් සුරක්ෂිත කරන ලෙසත් ග්‍රාම නිලධාරීන් ඉල්ලා සිටිදී ග්‍රාමනිලධාරීගේ හිති ඉල්ලීම් පිළිබඳව වහාමාන් ව්‍යවධානය යොමු කළ යුතුයයි මේ ගරු සභාව යෝජනා කර සිටින අතර ග්‍රාමනිලධාරීවරුන්ගේ වෘත්තීය සංගම් කැඳවා විධිමත් සාකච්ඡාවක් පවත්වා ඔවුන්ගේ ඉල්ලීම් වෙනුවෙන් සාධාරණ විසඳුම් ලබා දෙන ලෙසත් මේ පිළිබඳව ආණ්ඩුවට ගන්නා ක්‍රියාමාර්ගයේ මේ ගරු සභාවට පැහැදිලි කරන ලෙසත් අපි ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
ගරු සජේෂ් ගරුතුමා අමිතුමා
ගරු කතානායකතුමනි මේ අත වශයෙන් විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරපු යෝජනාව සම්බන්ධයෙන් මේ ග්‍රාමීණධාරීන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් මම ප්‍රථමයෙන් කුඩා පැහැදිලි කිරීමක් මේකේ පසුබිම කියන්න කැමතියි. අත වශයෙන් ග්‍රාමීණධාරීන් 14,000 ඔබතුමත් දන්නවා ඔබතුමාලගේ පාලන සමයේදී 7,000 දක්වා අඩු කරන්නට ක්‍රියාමාර්ගයක් ගත්ත අවස්ථාවේදී අපි සුප්‍රීම උසාවියට ගියා දිවංගත රත්නසිරි වික්‍රමනායක මැතිතුමාට විරුද්ධව. ඒ නඩුව කතා කරේ අපේ විදේශ මැතිතුමා, ඒකේ අපේ රාජිත මැතිතුමා, ওই පැත්තේ ලක්ෂ්මන් ඥාපා අභිවදන මැතිතුමා, ඒ සියලු දෙනා ඒ කාලේ මේ පැත්තේ හිටියේ. එතකොට ඒ අනුව එදා සුප්‍රීම උසාවිය තීරණය කළා ඒ රජයේ ගත්තු තීරණය වැරදි කියලා. එතකොට ඒ අනුව ඇත්ත වශයෙන් එදා 7,000ක් පමණ එකතු වෙලා සියලු දෙනාම අපේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සංගමයක් ඇති වෙන අවස්ථාවේදී ඇත්තටම මමත් රාජිතත් අපි යෝජනා කරා මේක එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිතියක් හැටියට සම්බන්ධ කරමු කියලා. එතකොට අපේ විපක්ෂ නායකතුමා කිව්වා ඒක කරන්න එපා, මේක ස්වාධීන සේවාවක්, ඒ නිසා ස්වාධීන සංගමයක් හැටියටම තියෙන අරින්න කියලා. දැනට ඒක ඉන්නවා 5,000කට ආසන්න පිරිසක්. ඒ සල්ලිත් එකතු වෙච්ච ඒවා විදේශ ඇමතිතුමා ප්‍රසිද්ධියේම ග්‍රාම නිලධාරී නඩුව අවසානයේ බාර දුන්නා අලුත් සංගමේ පටන් ගන්න. එතකොට ඒ සංගමේ පටන් ගත්තා රාජිත ඇමතිතුමා මේකේ පසුබිමේ හිටියා, මම හිටියා, ලක්ෂ්මන් හිටියා. කොහොම හරි දැනට මේ සිදුවිච්ච ක්‍රියාවලිය මම හිතනවා පාර්ලිමේන්තුව හැටියට ඉතාම කනගාටුදායක ක්‍රියාවලියක් සිද්ධ වුණේ. සංඝ 9කින් එක සංගමයක් පමණක් මේ විරෝධතාවය සිදු කළා. ලිඛිතව අනිත් සංඝන් 8ම මා වෙත ලබා දීලා තිබෙනවා. මේ කරපු ක්‍රියාදාමය රාජ්‍ය සේවයට නෙවෙයි, මේක වෙනත් ප්‍රශ්නයක් තිබෙනවා, නීතිමය ප්‍රශ්නයක්. මේක සම්පූර්ණ වැරදි වැඩක් කරයි කියලා ඉතුරු සංඝන් 8ම ප්‍රකාශ කළා තිබෙනවා. මේ විරෝධතාවයට දින 3කට කලිනුත් මං සියලුම වෘත්තීය සමිති මුණ ගැහුණා. මගේ දොර වෘත්තීය සමිති වලට විවෘතයි. එතකොට 1994න් පස්සේ 25 අවුරුද්දක් මේ හිටපු ඇමතිතුමාලා බැලුවොත් බහුතරය ওই පැත්තෙන් මිසක් මේ පැත්තෙන් දෙන්නයි. එක්කෙනෙක් ඇලිකළු විහාරය ඇමතිතුමා, දැන් මම. ඒ ඇරුණහම කතානායකතුමා ඒ අවස්ථාවේදී යුද්ධයත් සමග ඔබතුමාලත් එකතු වෙලා හිටියා. ඒ පැත්තෙන් ওই ඒ යුද්ධේ ක්‍රියාවලිය නිසා එතුමා ඒ වෙලාවේ ඒ පැත්තේ හිටියේ. කොහොම හරි විශේෂයෙන් මම මතක් කරන්න කැමති අපි ඉන්නවා ජෝන් සෙනවිරත් ඇමතිතුමා, රිචඩ් පදිරණ ඇමතිතුමා, දොඩංගොඩ ඇමතිතුමා, සරත් තඹුරුකම් ඇමතිතුමා, මේ විශේෂ භාරයේ හිටපු කිසිම ඇමතිවරයෙක් 1961න් පස්සේ මේ සේවා ව්‍යවස්ථාව ওই 25 අවුරුද්ද ඇතුළතම මේ කිසිම ඇමතිවරයෙක් ක්‍රියාත්මක කරේ නැහැ. දැන් අපේ විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරන විවිධ ආධාර මුදල් එකතු කිරීම ග්‍රාමීණධාරී යොදා නොගන්නා ලෙසත් ජනතාවට අවාසිදායක සමාජ ආරක්ෂක යෝජනා ක්‍රමය ප්‍රවර්ධනය වුන් යොදවා නොගන්නා ලෙසත් කියන ඉල්ලීම ඇත්ත වශයෙන් මේක ක්‍රියාත්මක කරේ අපි නෙමෙයි, ඔබතුමාලගේ රජයෙන් තමයි මේක එදා ක්‍රියාත්මක කළේ. එතකොට ඔබතුමාලා ක්‍රියාත්මක කළා, ඔබතුමා අද යෝජනා කරනවා නම් මේක ඉවත් කරන්න කියලා මට පුළුවන් අද ඉඳලම මේක සර්කියුලර් එකක් ගහලා අයින් කරන්න. මොකද ඔබතුමාලා රජය ආරම්භ කරපු ක්‍රියාවලියක් අපි පටන් ගත්ත ක්‍රියාවලියක් නෙමෙයි. ඒ අතරේ අපි කතානායකතුමා දන්නවා මේ වෙනකොට අපි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ඇමතිවරයා හැටියට දිස්ත්‍රික් පරිපාලනය ශක්තිමත් කරන්න අවශ්‍ය පියවර අරගෙන තියෙනවා අපි. දැන් ඔබතුමාගේ ගම්පහ දිස්ත්‍රික්කයේ අපි මහා භාණ්ඩාගාරයෙන් මංගල ඇමතිතුමා වෙන් කරලා තියෙනවා. මේ අවුරුද්දේ අපි වැඩ පටන් ගත්තා, අවුරුද්දකින් වැඩ ඉවර කරනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ පරිපාලන එක තැනකට ගේනවා. බිලියන 4ක් මහා භාණ්ඩාගාරයේ සල්ලි අපි දාලා තිබෙනවා. අක්කරේක භූමි ප්‍රමාණය
ගම්පහ දිස්ත්‍රික්කයේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනත අවුරුදු 12ක් හිටියා. දිසාපති කාර්යාලයක් නැහැ. එතකොට අපි දිසාපති කාර්යාල නැති තැන් රත්නපුර ඉවර කරගෙන යනවා, මඩකලපු ඉවර කරගෙන යනවා, ඊළඟ මාතල ඉවර කරගෙන යනවා, පොළොන්නරුව ඉවර කරගෙන යනවා. ලංකාවේ දිස්ත්‍රික් පරිපාලනය සම්පූර්ණයෙන්ම ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ඇමතිවරයා හැටියට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා සියල්ලම අනුමත කරලා තිබෙනවා. ප්‍රාදේශීය පරිපාලනයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332 න් අපි 180ක් දැනට හදලා ඉවරයි. 20 වෙනකොට 332 365ක් කරලා හදලා අවසන් කරනවා. එතකොට ඒ අතරේ අපි ග්‍රාම නිලධාරී සේවාවේ 1961 පටන් ගන්නට පස්සේ නිලසෙවන කාර්යාල 14,000ම හදන්න හදනවා. එතකොට ඔබතුමාලායි පුළුවන්ද කියලා අපි දැන් ලංකාවේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ සම්පූර්ණයෙන් අවසන් දෙසැම්බර් 30 දැන් අපි හදන්නේ ග්‍රාම නිලධාරීන් සහ අනිත් නිලධාරී 4 දෙනාට කම්පියුටර් 4ක් දීලා ප්‍රාදේශීය ලේකම් කාර්යයට සම්බන්ධ කළා, දිස්ත්‍රික් ලේකම් කාර්යයට සම්බන්ධ කළා, මහජන සේවාව වේගවත් කරන්න. දැන් ගාල්ල දිස්ත්‍රික්ක 200ක් හදලා ඉවරයි. ලංකාවේ 3000කට ආසන්න ප්‍රමාණයක් අපි අවසන් කළා තිබෙනවා. අපි බලනවා ඔය ඒ ප්‍රශ්නේ කියන්න පොඩ්ඩක් ඉන්න. පසුබිම තමයි කියන්නේ. හරිද? ඒ නිසා මම පොඩයින පොඩින් අඳුර පොඩක් ඉන කියනවා.
නෑ ඉවර වෙලා පැහැදිලි කරගන්න. ඉවර නෑ පැහැදිලි කරන්න.
ඔව්.
මම ඉවර යා ඉවර වුණාට පස්සේ මම අවස්ථාව දෙන්නම්. ඉවර වුණාට පස්සේ අවස්ථාව දෙන්න නැත්නම් වෙලා නැත්. මම අවස්ථාව දෙන්න. එයා ඉවර කරු තුමා ඉවර වුණාට පස්සේ මම දෙන්න අවස්ථාව. අවස්ථාව දෙන්න ඉවර වුණාට පස්සේ පොඩක්. නෑ පොඩ්ඩක් අනේ කරුණාකරලා
මිනිත්තු දෙන්නම් දෙන්න අවස්ථාව
කියන්න.
ඇත්ත වශයෙන් කරු කතානායකතුමනි ග්‍රාම නිලධාරී සේවාවේ ඉදිරිපත් කළ තිබෙන කරුණු ටික දිහා බැලුවාම ග්‍රාම නිලධාරීන්ගේ පඩිය අපි 2015 ජනවාරි 8 පස්සේ ඒ අයගේ මූලික පඩිය අපි 20 ආරම්භයේ තිබුණේ 2014 13,990යි. අපි මේ මූලික පඩිය අවසන් කරනවා රුපියල් 28,000ක තුන්වන ශ්‍රේණියේ ග්‍රාමධාරී මහත්මියගේ. දැනට 22,000ට ඇවිල්ලා තියෙනවා. ලබන වෘද්ධ වෙනකොට 28,940කින් අපි අවසන් කරනවා. එතකොට දැනට විපක්ෂ නායකතුමා ඉල්ලුම් කරලා තිබෙන කාරණා මම මේ සියල්ලම කියවන්න ගියොත් වෙලා යනවා. මම මේ කතානායකතුමා අවසර ඉල්ලනවා ඒකෝලේ එක පැත්තකින් හැන්සට් ගත කරන්න. ඇත්ත වශයෙන් කාර්යාල දීමන වැඩි කරලා තිබෙනවා. තව වැඩි කිරීම සඳහා යෝජනා කරලා තිබෙනවා. ඒකම ලිපි ද්‍රව්‍ය දීමන වැඩි කිරීම ගැනත් අපි මේ වෘත්ති සමිතිය එක්ක සාකච්ඡා කරලා තිබෙනවා. අපි ලිපි ද්‍රව්‍ය දීමන ඒ කොට්ටාංශවල ඉන්න ජනගහණය අනුව ඒ භූගෝලීය පිහිටීම අනුව අවශ්‍ය පහසුකම් සලස්සමින් ඉන්නවා. ඊළඟ ගමන් වියදමුත් අපි 2015 පස්සේ වැඩි කරලා තිබෙනවා. ආපහු වැඩි කිරීම සඳහා යෝජනා කරලා තිබෙනවා. ඊළඟට විවිධ ආධාර මුදල් එකතු කිරීමේ ප්‍රශ්නය විපක්ෂ නායකතුමා එකගණන් අපිට පුළුවන් ඒක අද ඉඳලම සර්කියුලරයක් ගහන්න නවත්තලා. මම දන්නේ ඔබතුමා එකගත්ත දෙනවා නම් අපිට ඒක කරන්න පුළුවන්. ඊළඟට ඔබතුමාගේ ලිපියේ කියලා තිබෙනවා සමාජ ආරක්ෂක යෝජනා ක්‍රමයට තිබෙන මුදල් එකතු කිරීම ක්‍රමය වෙනස් කරන්න කියලා විපක්ෂ නායකතුමා යෝජනා කරනවා.
මේක අපි ඉවර කරමුද ගරු අනුමැතිතුමා? ඒක නැත්තම් මේක අතර බාධා වුණොත් අපි මේ මොකද අනු කුමාර මැතිතුමා මේක අපි අවසන් කරලා
හොඳ නැහැ. මේව මහන් ඒක සමාජ ආරක්ෂක අරමුදලට තමන්ගේ කොට්ටාසෙන් මාසයකට දෙදිනේ බඳවා ගත යුතු බව අනිවාර්ය කරලා තිබෙනවා. ඒ නිසා ඒ ග්‍රාම නිලධාරී මහතුරු කරන දේ තමයි තමන්ගේ වැටුපෙන් දෙන්නේ බඳවගෙන නිකන් ඉන්නවා. ඊට පස්සේ ඊළඟ මාසෙ ඉඳන් ඒක වාදිකේ දිගට යන්නේත් නැහැ. ඒ කියන්නේ සමාජ ආරක්ෂණ රක්ෂණ ක්‍රමය හොඳ ප්‍රතිලාභ සහිත රක්ෂණ ක්‍රමයක් නොවන නිසා සාමාන්‍ය අය බැඳෙන්න අකමැත්ත ප්‍රකාශ කරනවා.
එන ඇමතිතුමා ඉවර ගන්න. ඔබතුමාගේ සම්පූර්ණ විස්තර පහදන්න
ලේසියි. හරි කතානායකතුමනි සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමයේ ජනතාව බඳවා ගැනීම ග්‍රාම නිලධාරීවරුන්ට පැවරීම ඔබතුමාගේ කාලයේදී සිදුවී ඇති බැවින් දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කර වහාම ක්‍රියාත්මක කරන පරිදි අත්හිටුවීමට ක්‍රියා කරන්න අපිට අද දවසේම තීරණය කරන්න පුළුවන්. ඊළඟ දේශපාලන පරිගණීම් මුවාවෙන් සිදු කිරීමට යන කාරණා සම්පූර්ණ අසත්‍යයක්. අපි දේශපාලන පරිගණීම් පිළිබඳ සොයා බලලා තියෙනවා. දේශපාලන පරිගණීමක් සිදු වෙලා එකක්වත් තාම පත්වීම් දීලා නැහැ. ඒ නිසා දේශපාලන පරිගණීමක් සිදු වෙලා තිබුණොත් ඒක නිවැරදි කරන්නත් පියවර ගන්නවා. ඊළඟ මාරු මණ්ඩල ප්‍රතිපත්තිය අපි රාජ්‍ය සේවා කොමිෂන් සභාවනුව ක්‍රියා කරගෙන යනවා. අධිසේවක පදනම මත පරිපාලන ග්‍රාමධාරීන් බදවා ගැනීමත් අපි රාජ්‍ය සේවා කොමිෂන් සභාව හරහා කරගෙන යනවා. නියමිත කාලයට කඩින් විභාග 2015 16 17 18 පවත්වලා තිබෙනවා. ඊළඟට මේ මා අවසාන වශයෙන් මේ කොටස පමණක් කියලා පිළිතුර අවසන් කරනවා. 2019 3 5 වෙනි දින පැවති විරෝධතාවයේ සඳහා එක් වී ඇත්තේ වෘත්ති සමිති 9ක් අතරින් එක් වෘත්ති සමිතියක් පමණි. අනෙක් වෘත්ති සමිති විරෝධතාවයට එක් නොවන බව ලිඛිතව දැනුම් දී ඇත. ග්‍රාම නිලධාරීන් 14022ක් අතුරින් 2019 3 5 වෙනි දින නිමාඩු ලබා ඇති දැනට වාර්තා වී ඇති සංඛ්‍යාව 2651කි. සහභාගී නොවූ වෘත්ති සමිතිවල නම් සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය, සමස්ත ලංකා අධිශ්‍රේණි ග්‍රාම නිලධාරී සංගමය, රාජ්‍ය සේවා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය, උපාධිධාරී ග්‍රාම නිලධාරී සංගමය, ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය, රජයේ ග්‍රාම නිලධාරී සංගමය, උතුරු නැගෙනහිර පළාත් ග්‍රාම නිලධාරී සංගමය, ශ්‍රී ලංකා පරිපාලන ග්‍රාම නිලධාරී සංගමය ලිඛිතව දැනුම් දීලා තිබෙනවා මේ කරපු ක්‍රියාදාමය වැරදි කියලා. අවසාන වශයෙන් ගරු කතානායකතුමනි, මේ පාර්ලිමේන්තුවේ කවුරු පාලනය කරත් ඉතාම වැදගත්ම කර්තව්‍යයක් මම මතක් කරන්න කැමතියි. ආයතන සංග්‍රහයේ දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීම. දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීමට හිමිකම් නොමැති නිලධාරියෙකුට තහනම් කටයුතු. පාස සඳහන් ණයට දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීමට හිමිකමක් නැත. අධිකරණ නිලධාරියෙක්, සන්නද්ධ සේවා නිලධාරියෙක්, පොලිස් හමුදා නිලධාරියෙක් සහ අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ පොලිසියේ කටයුතු ඉටු කරන වෙනත් සාම නිලධාරියෙකු, ග්‍රාම නිලධාරියෙකු, මගේ කරුණු නෙමෙයි කියන්නේ පොතේ තිබෙන කරුණු, 138 වෙනි අධිකාරිය වන වෘත්ති සමිති ආඥා පනතේ 20 වෙනි වගන්තියේ විග්‍රහ කර ඇති පරිදි බන්ධනාගාර නිලධාරියෙකු, රජයේ සේවයේ නියුතු මාණ්ඩලික හෝ අධිකරණ නිලධාරියෙකු, මැතිවරණ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ පාර්ලිමේන්තු පළාත් සභාදී සේවයේ නියුතු නිලධාරියෙකු, එහි සේවය කරන තාක්කල් ජනාධිපති තේරීමකදී, පාර්ලිමේන්තු මැතිවරණයකදී, ජනමත විමසුමකදී හෝ පළාත් පාලන මැතිවරණයකදී ඡන්දය දීම හැර කිසිදු ආකාරයක දේශපාලන කටයුත්තක යෙදීම සහ විශේෂයෙන්ම පාස සඳහන් කවර ක්‍රියාවක් වුවද කිරීම දේශපාලන අයිතිවාසිකම් අහිමි නිලධාරියෙකුට තහනම් වේ. මීට පටහැනිව ක්‍රියා කිරීම සේවයෙන් පහ කිරීමේ දඬුවමට භාජනය විය යුතු වරදකි. එනිසා මම විපක්ෂ නායකතුමා ඔබතුමාට යෝජනා කරන්නේ ඉතාම පළපුරුදු දේශපාලන නායකයෙක් හැටියට වසර 40ක 50ක පළපුරුද්දක් තිබෙන ඔබතුමා මේ සේවාවට මේ සිදු කරපු ඛේදවාචකය සියලුම අනෙකුත් වෘත්ති සමිති බලවත්සේ හෙලා දකිනු. එක් සංගමයක් පමණක් එදා මම රූපවාහිනී දුටුවා වාහන කීපයකට පහර දෙන්න උත්සාහ කරා. මං කිව්වා හොයලා බලන්න මේකට ඇතුළ ඒ පහර දෙන්න අනෙක් කෙනා තරඟ විභාගයෙන් ආපු කෙනෙක්ද, සමෘද්ධි නියාම කළ හැටියට අන්තර්ග්‍රහණය විච්ච ග්‍රාම නිලධාරීද කියන එක හොයලා බලන්න කියලා. මොකද ඒක සාම නිලධාරී හැටියට පාර්ලිමේන්තුවට වාහනවලට පහර දෙනකොට තවත් වග නිලධාරීද ඔක්කොම පෙන්ෂන් ගිහිල්ලා. ඒගොල්ලෝ කවුරුවත් නැහැ. ඒගොල්ලෝ 7000ක් හිටියා. ඒගොල්ලෝ විශ්‍රාම ගිහිල් ඉවරයි. සමෘද්ධි නියාමක නම් ඒ පහර දීම සිදු කරන්නේ තරඟ විභාගයේ නාපු ග්‍රාම නිලධාරියෙක් නම් මං හිතනවා මේක අපි දෙපාර්ශ්වය වාද කරගන්නවට වඩා මේක වැරදි පූර්වාදර්ශයක්. මෙහෙම වුණොත් අනාගතයේ පොලිස් නිලධාරී වාහනවලට ගහයි. එතකොට සාම නිලධාරී හැටියට ආණ්ඩු ප්‍රවස්ථාවේ තිබෙන වගන්ති උල්ලංඝනය කිරීම බරපතල ඛේදවාචකයක්. ඒ නිසා මම කිව්වා ඒක ගැන සොයලා බලන්න. දැනට අන්තර්ග්‍රහණයේ වී සිටින සමෘද්ධි නිලධාරීන්ගේ සංඛ්‍යාව බලන්න. ඒ අයින්ගෙන් කොයි කොට්ටාසයක් මේ වෘත්තිය සමිතියේ නියෝජනය කරනවාද කියන එක බලන්න. ඊට පස්සේ මං හිතනවා විපක්ෂ නායකතුමා අපි කතා කරලා පැහැදිලි තීරණයක් රට වෙනුවෙන් ගත යුතුයි. මේක වැරදි පූර්වාදර්ශයක්. මේක මෙයට වෘත්ති සමිතිය අයිතිවාසිකම් නැහැ. කරන්න පුළුවන් සාමාන්‍ය නිලධාරියෙක් හැටියට ඉන්නවනම් ඔහුට පාරට බහැලා පිකටින් කරන්න බෑ
හරි ගරු ඉවරද ගරු ඇමෙතුමා ඉවරයි
ඒ නිසා මේ විපක්ෂ නායකතුමාගේ අවධානය යොමු කරනවා මේ ගැන අපි දෙපාර්ශ්වයෙන් සාකච්ඡා කළා එකඟතාවයකට අවිල්ලා ක්‍රියා කළ යුතුයි
කියලා බොහොම සුති අද ආවැය විවාද තියෙන හින්දා මම පළමුවෙන් ගරු ප්‍රශ්න ඇවිවේ ගරු විපක්ෂ නායකතුමා විසින් නමුත් අර ගරු මන්ත්‍රීවරු කීප දෙනෙක් කරුණු පැහැදිලි කිරීමක් ඉල්ලා තියෙනවා ඔබතුමත් කැමති නම් ගරු විපක්ෂ නායකතුමායි එකඟත්වය ඇතුව ටික වේලාවක් ගන්න පුළුවන් නම් එහෙම නැත්නම් අපිට පසු දිනකට මේ සම්බන්ධයෙන් සභාව කල්තව නවත්ත විවාදයක් ගන්න පුළුවන් නමුත් ඔව් කවුද ඉස්ලාම ගරු ජයසේකර මහත්මයා ඉතින් අනු කුමාර සනායක මහත්මයා
ගරු කතානායකතුමනි මේ සාමනිලධාරිය කියන එක ඇතුළත් වෙන්නේ ඒ ග්‍රාම සේවක කොට්ටාසෙට ඒ ග්‍රාම සේවකවරයා වැඩ කරන ග්‍රාම සේවක කොට්ටාසේ සාමනිලධාරිවරයා විදිහට තමයි ඔහු වැඩ කරන්නේ ඒ නිසා ඔහුගේ ප්‍රශ්න පිළිබඳව කතා කිරීම පිළිබඳව ඔහුගේ වෘත්ති අයිතිවාසිකම් ගැන කතා කිරීම ඒ ග්‍රාම සේවක කොට්ටාසෙට පිට ගිහිලා කතා කරන්න පුළුවන් නම් කිසි ගැටලුවක් නැහැ මේක මේ වරද්දගෙන ඒක පාවිච්චි කරලා ඔවුන්ගේ ඔවුන්ට දැන් අවුරුදු 20 ගන්න මුළු ජීවිත කාලේ ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි ග්‍රාමසේවකවරු පාරට බැස්සේ. ඉතින් පාරට බහින්න ඒක ඒවලන්ට අවශ්‍ය කරන මේ සාකච්ඡා වලින් සම්මුති වලින් අවශ්‍ය කරන වැඩපිළිවෙල සිද්ධ වෙන්නේ නැති වුණාම තමයි ඔවුන් මේ පාරට බහැලා මේ වැඩ කටයුතු කරන්න කරු කතා නැතු. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලනවා මේ සමෘද්ධි නියාමකවරු ග්‍රාමසේවකවරු වුණාද වගා නිලධාරීන් ග්‍රාමසේවකවරු වුණාද විභාගෙන් ලියලා ග්‍රාමසේවකවරු වුණාද කියන එක සලකන්නේ නැතුව කරුණාකරලා ඔබතුමා මේ බොහොම සවන් දෙන කෙනෙක් අපේ වජිරාභිවදන මැතිතුමා ඒ වගේම ඊටාම මේ
හොඳයි ප්‍රශ්න ඇහුවනේ
එහෙනම් නෑ නෑ මම මේ කිව්වේ සත කපට මේ හොඳ මේ සූත්‍ර හොඳට දන්න හැමති කෙනෙක් ඒ නිසා ඔබතුමා කරුණාකරලා මේගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා මේගොල්ලන්ගේ ප්‍රශ්න විසඳන්න කතා කරන්න කියලා මම ඊටාම ගෞරවයෙන් ඉල්ලන්නේ
අර කතානායකතුමනි මම ඒ ගැන වැඩි දීර්ඝ පිළිතුරක් දෙන්නේ නෑ මම හිතනවා ආයතන සංග්‍රහයයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහා වෙන කරුණු පමණයි මම සඳහන් කරේ ඒ අනුව කිසිසේත්ම ඒ අයට ඒ ආකාරයට ක්‍රියා කරන්න බෑ
හොඳයි බොහොම ඉස්සෙල් ගරු ආණ්ඩු කුමාර සනායක මහත්මයා
ඉන්නවා කතානායකතුමනි එමුතුමා දීපු පිළිතුරේ ටිකක් නිවි සනසිල්ලේ කරුණු ඉදිරිපත් කරාට ඒක ඇතුලේ තියෙනවා ඒ ග්‍රාම නිලධාරීන්ගේ සංගමේ සහ ක්‍රියාමාර්ගයට එරෙහිව යම් තර්ජනාත්මක ස්වභාවයක් ඒ නිසා මම අමාත්‍යවරයාට කියන්නේ ඔවුන් ඔවුන්ගේ ඉල්ලීම් සඳහා උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයෙන් නිරත වුණා එතනින් එහා ඔවුන්ට දඬුවම් දීම හෝ විනය ක්‍රියාමාර්ග වලට ඔවුන් යන්න සූදානම් නම් වෙන ප්‍රශ්නයක් ඇදවන්න ලෑස්ති නම් ඒ වැඩේ කරන්න ඔබතුමන් කියන ඊළඟ තමයි ගරු කතානායකතුමා මෙතන ප්‍රධාන ප්‍රශ්නේ ග්‍රාම නිලධාරීන් සඳහා සේවා ව්‍යවස්ථාවේ ප්‍රශ්න මම පැනනගලා තිබෙනවා අනිත් සෑම වෘත්තීය සමිතියක්ම පොදු ප්‍රශ්න වලට එකගයි කාර්යාල දීමනාවට නිල ඇඳුම් දීමනාවට ඊට පස්සේ හැඳුනුම්පත් සකස් කිරීමේදී අය කරනු ලබන දීමනාව ඒව පිළිබඳව මෙතන සියලු වෘත්ති සමිති අතර එකඟතාවයක් තිබෙනවා නමුත් සේවා ව්‍යවස්ථාවේ ප්‍රශ්නයක් පැන නැගිලා තිබෙනවා එක් වෘත්තීය සමිතියක් කියනවා බදවා ගැනීම උපාධිධාරීන් සීමා කරන්න කියලා අනෙක් කණ්ඩායම් කියනවා බදවා ගැනීම උසස් පෙළ මට්ටමින් තියන්න කියලා එතකොට දැන් ඒක ග්‍රාම නිලධාරීන්ගේ වෘත්ති සමිති අතර මැති වී තිබෙන ගැටලුවක් හැටියට තිබෙනවා හැබැයි දැන් ආණ්ඩුව හැටියට දැන් ඔවුන් කියන්නේ ඒකයි එක කණ්ඩායමක් උපාධිධාරිය බඳවා ගැනීම සුසුකම කරන්න කියනකොට තව කණ්ඩායමක් උසස් පෙළ ප්‍රමාණවත් බඳවා ගැනීම සුසුකම හැටියට කියනකොට ආණ්ඩුව හැටියට අමාත්‍යවරයා හැටියට ඔබතුමා බඳවා ගැනීම අධ්‍යාපන සුසුකම මොකක්ද කියන එක නිර්ණය කරලා සේවා ව්‍යවස්ථාව සම්මත කරලා දෙනවා නම් මම හිතන්නේ ගැටලු ගණනාවකට විසඳුම් ලැබෙනවා
හොඳයි මිත්තුමා
ඒ නිසා මේ සේවා ව්‍යවස්ථාව මත පදනම්ව තමයි මේ ගැටලු විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙලා තිබෙන්නේ
මම නැවතත් අවධානය යොමු කරන විශේෂ දෙක තවත් තියෙනවා ස්ටේට්මන්ට් එකක් ඒකෙන් දකන් තව ප්‍රශ්න දෙක අපි නවත්තමු
අනු කුමාර මහත්මයා යෝජනා කරපු කරුණු සත්‍ය ඒ අනුව අපි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළා තියෙනවා බඳවා ගැනීම පරිපාටිය උපාධිධාරී කියන උපාධිධාරීන්ගෙන් ගන්න කියලා නමුත් ඒක අපිට කරන්න අමාරුයි අවම සුදුසුකමේ ඉන්න ගමන් උපරිම සුදුසුකම් තියෙන අයට එන්න බාධාවක් නැහැ මොකද දැනට ඉන්නවා 3000ක් පමණ උපාධිධාරීන් ඇතුළත් වෙලා තරඟ විභාග වලින් එතකොට අනාගතයේ ග්‍රාමීය ජනතාවගේ ප්‍රශ්න විසඳීමේ ක්‍රියාවලියේදී ගමේ ප්‍රධානියා හැටියට කොහොමද අපි ඒක රකින්නේ කියන එක ගැන අපි එකඟතාවකට අවිල්ලා තියෙනවා ඔබතුමාගේ යෝජනාව පිළිගන්නම් ඒ අතරේ මේ වෘත්ති සමිති තර්ජනය නෙවෙයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ ආයතන සංග්‍රහණ වැඩ නොකරොත් ඔබතුමාටත් හොඳ නැහැ මටත් හොඳ නැහැ
හොඳයි අපි ගෞරව මන්ත්‍රීමා කියන්නේ මෙතනින් අපි නවත්තමුද
ඔව් මේ ප්‍රශ්නය පිළිබඳව මොකද පළවෙනි වතාවට තමයි ඉතිහාසයේ ග්‍රාම නිලධාරීන් මේ වගේ පාරට එන්නේ. එසව ඔබතුමාගෙන් කලින් සඳහන් කරා වගේ මමත් කියන්නේ මේ ප්‍රශ්නය පිළිබඳව නීති රීති චක්‍රලේඛන උන් සාමාන්‍ය නිලධාරීන්ද කියන එක පිළිබඳව සොයල බලලා උන්ට දඬුවම් ලබා දෙන්න සූදානම් වෙනවට වැඩිය ඇයි ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මේ වගේ විරෝධතාවයක් පැවැත්වුවේ මේක කිසිම මන් දන්න විදියට දේශපාලන වශයෙන් පෙළඹවීමක් මේකට තිබුණේ නැහැ මේ ප්‍රශ්නය පිළිබඳව අවබෝධ කරගෙන මේ ප්‍රශ්නයට ඔවුන්ට තියෙන ප්‍රශ්න පිළිබඳව විසඳුමක් ලබා දෙන්න ඒ පිළිබඳව ඔවුන් එක්ක පුළුල් සාකච්ඡාවක් කරන්න කියන ඉල්ලීම තමයි මම කරන්නේ
එහෙනම් ගරු ඇමෙතුම අනිකටත් පාදරජීලා අපි ආද විවාදයට යමු
ඔව් මම කිව්ව කාරණේ අනුව මම පැය 3-4ක් මේ සංගම් එක්ක සාකච්ඡා කරලා තිබෙනවා එතකොට මේ සාකච්ඡා අනුව එකඟතාවය වලටත් පැමිණලා තිබෙනවා ග්‍රාම නිලධාරීන් මේ වැඩ වර්ජනය කළේ ද ඒක වැරදි මේ අර්ථකථනයක් එක් සංගමයක් පමණක් එසේ කළා සංගම් 8ක් එක තීන්දුවක සිටියේදී
හොඳයි
එක් සංගමයක් පමණක් 2560 ගානක් නිමඩු දාලා තිබෙනවා එයින් 2000 ගණනම පැමිණලා නැහැ පළවෙනි කාරණේ ඊළඟට සමස්ත ග්‍රාම නිලධාරීන් චෝදනා කිරීම සම්පූර්ණ වැරදි සමස්ත ග්‍රාම නිලධාරීන් නීතියට අනුව සහ සාකච්ඡාවල ප්‍රතිඵලත් එක්ක රජයේ සමග රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන කණ්ඩායමට හැටියට කුමන රජයක් ආවත් ඒ බහුතරය ක්‍රියා කළා තිබෙනවා සුළුතරයක ප්‍රශ්නයක් තිබෙනවා ඒකත් අමරණීය මන්ත්‍රමක් කියන වගේ අපි සාකච්ඡා කළා එකඟතාවයකට එමු